නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත කාරුණික පින්වතුනි ගෞරවනීය ස්වාමීන් වහන්ස කාරුණික පින්වතුනි අද අපි මේ දේශනාව සඳහා යොදාගෙන තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ කාලේම බුදු පියාණන් වහන්සේ වැඩ සිටින විට මේ වැඩ සිටින කාලේම සිදු වුණා වූ සිදුවීමක් ඒ සඳහන් වෙලා තියෙන ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වෙච්ච ආකාරයට අපි පොඩ්ඩක් කතා කරගන්න තේරෙන විදිහට විමස ගන්නයි සූදානම් වන්නේ මේ පිරිස් හැමදෙනාම එකතු වෙලා සමග ඉතින් මේ සිද්ධිය වෙන විට බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා චම්පා කියන නගරේ. ඒ චම්පා නගරේ මේ ගග්ගරා කියන ලොකුණු තෙර වාසය කරනවා භාගතුන් වහන්සේ. ඉතින් ඒ වාසය කරන අවස්ථාවේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අපේ ශාසනේ ගම් සෙනෙවි ඒ කියන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ ධර්ම සේනාධිපති ශාරිපුත්ත ස්වාමීන් වහන්සේ මුණ ගැසෙනවා මේ චම්පා නගර ඉන්නේ වාසී උපාසක උපාසිකාව. උපාසක උපාසිකාව පැමිණිලා ඉතින් ශාරිපුත්ත ස්වාමීන් වහන්සේට මේ විදිහට මතක් කරනවා වහන්ස ශාරිපුත්තේනි මේ අප භාගතුන් වහන්සේ ඉතින් කාලෙකින් දෙහම් කතායක් ඇසුවේ නෑ. ඉතින් ඒ නිසා අපිට එහෙම අසන් ලැබෙනවා නම් අනේ හරි වටිනවාය කියලා ඔන්න මතක් කරනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඒ නගරේ පිරිස. ඉතින් එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් එහෙනම් වඩා හොඳයි පොහොය දවසේ ඉන්න මම ඒ කටයුත්ත සූදානම් කරලා දෙන්නම් කියලා ඒ පිරිසට අස්සසලා පිටත් කරනවා. ඉතින් අර මේ පිරිසත් අර උනන්දුව එහෙමම තියාගෙන පෝය දවසෙත් පැමිණිලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේම තමයි උණ ගැහින්නේ. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කරන්නේ මේ අයත් එක්ක භාගතුන් වහන්සේ ඉන්න සමීපේට ඉතින් පියනගෙන පිරිසත් කැටුව. ඉතින් මේ අවස්ථාවේදී මේ සාමාන්‍යයෙන් මේ විදිහට තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අර එකපාරට මේ අයිට එන පිරිස්වලට ඒ බුදු පියාණන් වහන්සේ ඉන්න හැම විටම යන බෑ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා, සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඉන්නවා, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් මේ පිරිස් මේ සංගරුවන මේ බුදු පියාණන් වහන්සේ වෙත මේ වගේ කටයුතු සිද්ධ වෙන විට මේ වගේ ඉල්ලීමක් ආපිට මේ වගේ ආරාධනාවක් ආචනයක් ආපෙලාට ඔන්න ඔය විදිහට තමයි මතක් කරලා මේ සුදුසු වෙලාවක් සකස් කරලා දෙනවා. දැන් මෙන්න මේ විදිහට ගියපු වෙලාවේ ඔන්න පිරිසත් එක්ක ගියාම දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේම මේ අයට උදව්වට මේ අයට හොඳක් වෙන්න කල්පනා කරලා මේ විමසනෝ ප්‍රශ්නය මේ පිරිස ප්‍රශ්නය අහන්නේ නැහැ. මේ පිරිස මුකුත් කරන්නේ නැහැ. මෙයාට බණක් අහන්න වගේ විතරයි උමනාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේම මේ භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නය මතු කරනවා. මේ විදිහට අහනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ භාගතුන් වහන්ස මේ අර අලුත් පිරිසක් නිකන් ඔක්කොම ගොඩක් ඉන්න පිරිසක් නේ. ඉතින් අර දැන් අර අපි අද කතාවේ දේශනාවට කලින් මතක් කරා වගේ අපි ඒ රාජගාමාත්‍ය මේ අලුත් පිරිසත් ඉන්නවානේ මේ තැන කියලා මතක් කරානේ. ඉතින් ඒ වගේ අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් ඒකේදී භාගතුන් වහන්සේගෙන් මේ අර විඥානාම රූප හරි මේ ශුන්‍යතාව වගේ දෙයක් අහන්නේ නැහැ. මේ අහන්නේ මේ ඔක්කොටම හරි සරලව තේරෙන්න පුළුවන් කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේගෙන් අහන්නේ. මේ අහන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එකයි වෙනස. භාගතුන් වහන්සේම එකම දානයක් තියෙනවා. එකම දානයක්. ඒක මහත්ඵල වෙන අවස්ථා තියෙනවා. ඒ බඳු ඒ දානෙම ඒකට සමාන විදිහටම දෙන තවත් දානයක් තියෙනවා. මහත්ඵල මහානිසංස වන්නේ නැහැ. එහෙම දානයක් තියේද භාගතුන් වහන්සේ කියලා? භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා, සාරිපුත්ත, මේ ලෝකේ එහෙම දානයක් තියෙනවා. එකම දේ එකම විදිහ එකම දාන දානය. හැබැයි මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඒ දානෙම මහත්ඵල මහානිසංස වෙන විදියකුත් තියෙනවා. අන්න ඒ විදිහට දේශනා කරන භාගතුන් වහන්සේ. එතකොට සාරිපුත්‍ර සාසේ වෙලා මහා හින්නම් ස්වාමීන් වහන්ස ඒ එහෙම එකම දානයක් දීලා මහත්ඵල මහානිසංස වෙන්නේ, එහෙම නැත්නම් ඒ දානෙම දීලා ඒ විදිහටම දෙන දානෙ මහත්ඵල මහානිසංස කරගන්නත් කොහොමනවාද ඒකට හේතු, කොහොමද ඒක ප්‍රත්‍ය වෙන්නේ, කොහොමද ඒක කරගන්නේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගෙන් විමසා සිටිනවා. එතකොට භාගතුන් වහන්සේ පිළිතුරු දෙන සාරිපුත්‍ර, මේ ලෝකේ මේ ඔන්න යම් පිරිසක් යම් කෙනෙක් මේ සාපේක්ෂව මේ තණ්හාව සහිතව දානයක් දෙන, මොකද්ද තණ්හාව? මේ මරණයෙන් මත්තේ දැන් මේ දානේ විපාක මට ලැබේවා කියලා. මේක පරලොවෙන් පස්සේ මේ දෙන මන් දානයක් දෙනවා, මේ දාණයෙන් මට කුසල රැස් වෙනවා, ඒ රැස් වුණා වූ කුසලය මම මේ පරලොවදී මේ විපාක වශයෙන් ලබන්නේ මේ කියන කල්පනාවෙන් යුක්තව නිදාන දෙනවා. එහෙම හිතලා ආහාර පාන, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, ඇඳවල් සයනයන්, ආවාස, ප්‍රදීපෝපකරණ, මේ විදුලි පන්දන් ආදී මේ විදුලිය ආලෝකය මේ ලබා ගන්න දේවල් මෙන්න මේවා ශ්‍රමණේකුට හෝ බ්‍රාහ්මණේකුට ඔන්න පූජා කරනවා කියන. දැන් මේ වගේ අවස්ථාවක සාරිපුත්‍රයනි ඒ විදිහට එහෙම දානයක් දුන්නහම මොකද වෙන්නේ කියලා ඔන්න භාගතුන් වහන්සේ දේශනා කරන සාරිපුත්‍ර, එහෙම දුන්නහම ඒ සාපේක්ෂව දීපු දානේ ආනිසංස විදිහට මේ දානීය දීප පුද්ගලයා ආනිසංස ලැබනවා කියන පරිපරලෝකෙදි. මරණින් මත්තේ සිව් මහරද වෙසි, ඒ කියන්නේ චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ විරූපාෂ්ට මෙන්න මේ සතරවරම් දෙවිවරු නායකත්වය ගන්න වැඩ සිටින දිව්‍ය ලෝක ලයිස්තු විදිහට ගත්තොත් පළවෙනි දිව්‍ය ලෝකේ කියලා. එතන මේ දිව්‍ය ලෝකෙට උපත්ති ලැබනවා, අර වගේ හොඳ දෙයක් නේ කරන්නේ දානයක්. ඊට පස්සේ මේ ඒ එහි සැප විඳිනවා, අර දානයට අනුකූල විපාක සැප සම්පත් විඳිනවා, ඉරුදේ යසස් මේ විඳිනවා මේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍ය ලෝකේ පහළ වෙලා උප්පත්තිය ලැබලා අරදානේ ආනිසංස විදිහට. එතන යන්නේ ඊට පස්සේ මෙයා ඒවා ගෙවිලා ඉවරුණාම ආපස්සට එනවා කියන. ඒ කියන්නේ මිනිස් බවට, එහෙමත් නැත්නම් අපායගාමී වෙන්න පුළුවන් අකුසල් තිබුණොත්, ඉතින් නැවත එන ආගාමී තත්ත්වයක් එයාට ලැබෙනවා කියන මේ පළවෙනි පුද්ගලයා, පළවෙනි ක්‍රමවේදේ. ඊපස්සේ බුදුපියාණන් වහන්සේ දැන් මේ විදිහට අපිට මතක් කරගන්න පුළුවන්, අපිත් දාන්න මාන කරනවානේ, අපිත් දන් දෙනවා. ඉතින් අපිටත් හිතා ගන්න පුළුවන් අපි මේ මේ දැන් තාම පළවෙනි කොටස මේකේ පුද්ගල වර්ග සඳහන් වෙනවා, මේ මේ මොන මොන විදිහටද මම දානේ දෙන්නේ. එහෙනම් මේ විදිහටම තමයි ඉපාගත් බුදුපියාණන් වහන්සේ දේශනා කරන ආකාරයට තමයි ලබන්න තියෙන්නේ. මෙවරණ දෙවනි පුද්ගලයා සාරිපුත්‍ර, මේ තවත් පුද්ගලයෙක් දානයක් දෙනවා. එයාගේ නෑ අර විදිහට පරලොවදී මම මේවා පරිභෝග කරලා ප්‍රයෝජන ගන්නවා සැප විඳිනවායි කියලා ඒ කෙනා හිතන්නේ නෑ. ඒ කෙනා එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා. මොකක්ද එයා බලාපොරොත්තු වෙන්නේ? එයා කල්පනා කරනවා දානය හොඳ දෙයක්, මේ දාන දෙන එක හොඳ වැඩක් නේ කියලා දාන දෙනවා. අනේ එයත් මේ විදිහටම සතර මහා වරම් දෙවිවරු සිටින මේ ඒ චාතු මහරජික දෙවිවරු උපදිනවා. උපදිලා එහි සැප සම්පත් විඳිනෝ. විඳලා ඒවා අවසන් වුණාන් පස්සේ ඒ සැප සම්පත්තීන් අනුභව කළා. මේ විපාකයේ හේතුඵල අනුව එහි විපාකයන් ආනිසංස අවසන් වුණාන් පස්සේ නැවත ආගාමි වෙනවා කි. මනුස්ස එහෙම කෙනා පස්සටනේ දිව්‍ය ලෝකේ නම් ආපස්සට මනුස්ස හෝ අපායගාමි ඒ තත්ත්වයකට නැවතපත් වෙනවා කියලා දෙවනි පුද්ගලයාට දෙවනි ක්‍රමයට දේශනා කරන භාගතුන් වහන්සේ. තුන්වෙනි කෙනෙක් ඉන්නවා කියනවා. ඒ කෙනා විප්පපිට පරලෝකෙදී මම මේ විපාක විඳිනවා කියලා දෙන්නෙත් නෑ දාන. එහෙම හිතන්නේ නෑ. අනේ දාන දෙන එක හොඳ වැඩක් නේ, දාන දෙන්න ඕන අය කියලා එහෙම හිතන්නේ නෑ. මෙයා හිතන්නේ අපේ කුලවංශي අපේ මෙච්චර මේ පැවතිච්ච අපේ හිටපු ක්‍රමවේදය, අපි මේ ජීවත් වෙච්ච විදිහ අනුව මේ ඒවා සිරිත් විරිත් කඩා විඳින්න හොඳ නෑ. මේ සිරිත් විරිත් අපි රකින්න ඕන කියලා දන් දෙනවා. ඔව් මේ මේ කාරණා ඔක්කොම ඉතින් අපේට අහන්න ලැබෙන, අපි සමාජයට අත්දැකපු, අපි කරපු දේවල් වෙන්න පුළුවන්. මේක පරලෝ විපාක පිණිස දන් දෙනවා කියන එක ඉතින් සාමාන්‍යයෙන් අපි හලම තියෙන දෙයක් නේ. ඒක මේ ධර්මයේ විස්තරත් වෙනවානේ. දානය පිළිබඳ මේ දේශනා හැම අහන කොටත් දුවාගේ දුනාසීම දේශනාත් කරලා තියෙන දක්කින විභංග ආදී වශයෙන් සූත්‍රවල මේ විපාක ලැබෙන විදිහ යනුව දාන දෙන විදිහක් සඳහන් කරලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී විස්තර කරනවා බුදු පියාණන් වහන්සේ ඒ අර ප්‍රශ්නෙට අනුකූලව අහපු සාරිපුත සාසනේ ප්‍රශ්නේ මතු කරේ. මේකේ මහත්ඵල එකම දානේ කොහොමද වෙන්නේ නොවෙන්නේ? තියන්නේ ඒකට බාගතුන් වහන්සේ එතකොට අන්න හරියටම උත්තරයක් දෙනවා. එතකොට අර කියපු කාරණා කලින් වෙන අවස්ථාවන්හි මේ කර්මඵල අදහාගෙන දෙන්නය, පරලෝදි සැප විඳින්න දෙන්නේ, දිව්‍ය ලෝකේ උපත්ති ලබන්න දෙන්නේ, එහෙදි නැවත ධර්මයේ ඇසේවිය එහෙදි කියලා ඔය මේ අපිට ධර්මානුකූලව හිතාගෙන තියෙන දේවල් හදාගත්තු දේවල් තියෙන. ඉතින් ඒ කාරණා මෙතෙන්දි මතුවලා ආවට භාගතුන් වහන්සේ මුල් කරන්නේ මේකෙදි මේ මහත්ඵල වෙන හැටිත් ඒ දානෙම වෙනවෙන හැටිත් කියන ඒ තැනටයි මේක එල්ල කරන්නේ. ඒ නිසා තමයි මේකෙදි අපිට මේ විදිහට නිකන් දැනින්නේ මේ. එතකොට මේක වැරදිද වගේ. ඉතින් ඔන්න තුන්වෙනි ක්‍රමේ අර තුන්වෙනි මේ කෙනා එයා දාන දෙන්නේ මේ පරලෝකෙදි ලබන්න එහෙම හිතන්නේ නැහැ. පස්සේ මැරිලා මේක සැප විඳින්න ඕනේ, පස්සේ මට ලැබේවා එහෙම එකකුත් නැහැ. මේ දානේ හොඳයි හොඳයි කියලා එකකුත් නැහැ. අර තුන්වෙනි විදිය තමයි අර කුලසිරිත මේ කඩන්න හොඳ නැහෙනි කියලා ඔය අවුරුද්දට එහෙම අපි සිරිත විචාරිත කරන්නේ. අවුරුදු වලට ඒ උත්සව වලට විශේෂ දිනයන්ට ඉතින් මේ වගේ කරන කටයුත්ත තමයි මේ පෙන්වන්නේ. ඉතින් මොන්නේ එහෙම ඒ දාන දෙනවා. එයාලට මොකද වෙන්නේ කියලා බලමු. එයාලට මේ සිරිත කුල සිරිත බඳින්න හොඳ නෑ කියලා දාන දෙන කට්ටියට වෙන්නේත් අර චාතු මහරජිකේ උපත්ති ලබන්න පුළුවන් කියන. ඉතින් එහෙම උපත්ති ලැබලා අර කරාපු ඒ දීපු දානමාන ආහාර පාන වස්ත්‍ර යාන මේ මල් ගන්ධ විලවුන් ඇඳවල් සයන මේ ආවාස මේ ආලෝකය ඇති කරගන්නා පහසු උපකරණ මේ විදිහට පූජා කළා. මේ කට්ටිය අනුපත්ති ලැබුණා චාතු මහරජු කියන. ඊට පස්සේ ඒකෙත් තමන්ගේ සැප සම්පත් ඉඳලිවල ඔන්න ආගාමි වෙනවා කියන නැවත ආපස්සට එනවා අර අවසන් වුණාම. ඊළඟ පිරිසක් ගැන මතක් කරනවා. ඊළඟ පිරිස මේ සාරිපුත්ත ඊළඟ පිරිස මේ මේවා විදියට බලන්නේ. ඒ අය පරලෝක ගැන හිතන්නෙත් නැහැ. පරලෝක ලැබේවා කියලා හිතන්නේ නැහැ. ඊට පස් දානේ හොඳයි හොඳයි කියල එහෙම කල්පනාවකුත් ඒ වෙලාවේදී නෑ. මේ කුලසිරිත කැඩෙනවට දන් දෙන්න ඕනෑ එහෙම හිතන්නෙත් නෑ. ඒගොල්ල හිතන්නේ කොහොමද? මේ මං ආහාර පිසිනවා. ඉතින් ආහාර පිසින කෙනෙක් වෙලා ආහාර පිසින් නැති කෙනෙකුට දෙන්නට හොඳයිනි. නොදී ගන්න මේ මේක පරිභෝග කරන එක හොඳ නැහැනි. ආන්න මේ විදිහට කල්පනා කරලා එයා දාන දෙන්නේ. ඒ දානේ ආහාරම නෙවෙයි. ඒකට අනිත් වර්ගවලට ඒ විදිහමයි. ඒකට තමන්ට මේ පරිභෝග කරනවා අනේ නැති කෙනාට දෙන එක හොඳයිනි. මේක හොඳ දෙයක් නේ කියලා ඔන්න එයා දෙන්නේ මේ මම ගන්නවා අනිත් නැති කෙනාටත් නොදී මම පාවිච්චි කරන එක හොඳ නැහැනි කියන කල්පනාවෙන් අන්න ඒ මනුස්සයා දාන දෙන්නේ. මේ ඔක්කොම හොඳ විදිහ දාන දෙන. අන්න එයාට මොකද වෙන්නේ? එයාට වෙන්නේ චාතුම් මහරජාගේ උපත්ති ලැබනවා කියලා තමයි සඳහන් කරන්නේ. සතරවරන් දෙවිවරුත් එක්ක ඒ දෙවිවරුන්ගේ දිව්‍ය ලෝක තලයේ උපත්ති ලැබලා අනේ කට්ටියත් ආගාමි වෙනවා කියන මනුස්ස ඔය දිව්‍ය ලෝකෙට පහළට අපාගාමි වෙන්න පුළුවන් අකුසලයක් අතුරුනොත්. ඉතින් මේ හතරවෙනි පිරිස එහෙම. පස්වෙනි කණ්ඩායම දැන් තව දැන් පිරිස් මේ දාන දෙන මේ පිරිස් පහක් දැනටත් දැන් පස්වෙනි පිරිසට දක්වා යමු. මේ විදිහට එක එක විදි තියෙනවා. දැන් බෞද්ධ මහන්සේගේ සර්වඥතා ඥාණයට මේ 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 විදිහට තමයි මේ කට්ටිය දානේ දෙන්නේ දෙන්නේ මේ විදිහටයි. ඒ දීමේ විපාක ලබන්නේ මේ විදිහටයි, ආනිසංස මේ විදිහටයි ලබන්නේ. ඒක කොහොමද වෙන්නේ කියන එක මේ පේනවා. එකම දේ දැන් මේ වෙන්නේ. අන්න එකේදී තමයි අර දීපු අරමුණ අනුව තමයි මේ විපාක පෙන්නමින් යන්නේ. හැබැයි දැන් විපාක අනුව නම් බැලුවම මේ දැන් මේ පහම එකයි. මේ දෙන විදිහ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හතරම එකයි. දැන් පස්වෙනි විදිහ එයා අර විදිහට පරලෝකයේදී බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කිසි දෙයක් මේක මට ලැබේවා කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. දානේ හොඳයි හොඳයි කියලා හිතලා දෙන එකකුත් නෙවෙයි. කුලසිරිත කඩන්න හොඳ නෑ කියලා දන් දෙනවත් නෙවෙයි. අනේ අපි මේ පරිභෝග කරනවනේ නැති අයට දෙන්න ඕනෑ කියලා හිතලා දෙනවත් නෙමෙයි. එයා දන් දෙන්නේ මේ ඉස්සර හිටියා හොඳ උසස් පිරිස් ඒ අය දානෙ දෙනවා. ඒ අය විදිහට වෙන්න ඕන නම් මමත් දානෙ දෙන්න ඕන. ඒොන්න හිතෙන විශාකා වගේ අනේ පිඬු සිටුතුමා වගේ. ඉතින් මේ අහලා තියෙන අපි දන්න ඒ වගේ කෙනෙක් සීකර ගන්න ඒ විදිහට මමත් දානෙ දෙන්න ඕන කියලා අනේ දානෙ දෙනවා. මේ ඔක්කොම හොඳ විදිහ. ඉතින් හොඳ දේවල් දාන එක හොඳ දෙයක්. ඉතින් මේ හොඳ දේ කරන ක්‍රම ඉතින් මෙන්න ඒකෙදිත් වෙන්නේ චාතුම් මහරජාගේ උපත්ති ලැබනවා කියන ලබලා පාගා වෙනවා කියන ඒක. එහෙම දාන දුන්නත් අර එකම ක්‍රමය එකම විපාක භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඊට පස්සේ ඊළඟ පිරිස දැන් හයවෙනි කණ්ඩායමටත් භාගතුන් වහන්සේ දේශනා කරනවා තව පිරිසක් ඉන්නවා. සාරිපුත්ත ඒ කට්ටිය දාන දෙන්නේ අර පහ විදිහටම නෙවෙයි. මට නැවත මේක පරිභෝග කරන් සැප ලබන්න නැත්නම් මේක හොඳ වැඩක් හිතලා එහෙම නැත්තම් මේක කුලසිරිත කඩන්න හොඳ නැහැ කියලා දෙන අය. එහෙමත් නැත්තම් එහෙමත් නෙවෙයි. ඒකත් නැතුව මේ නොත් නැති අයට දෙන්න ඕනේ පවුනේ දෙන්න ඕන එහෙම හිතලත් නෙමෙයි. ඊළඟට දෙන ක්‍රමයක් තියෙන්නේ මේ අර ඍෂීන් ඍෂීන් මේ උසස් උසස් යතිවරු මේ උසස් ජීවිත ගත්ත අය මේ වගේ මාත් දාන දෙනවා. ඒකත් නැතුව මේ අය දාන දෙන්නේ මගේ හිතේ සතුට සඳහා පමණයි. මගේ හිතේ ඇතිවන මේ ප්‍රීති සෝමනස්ස ගතිය අන්න ඒක ඇති වුණා නම් මට මේ ඇති දානේ දුන්නා. මම හිත සතුටු වෙනවා. මගේ හිත සතුටු වෙනවනේ මේ දානයක් දුන්නහම. ආන්න ඒ නිසා මම දානේ දෙනවා. දීලා ඒ සතුට සෝමනස්ස මම අත්විඳිනවා. ඉතින් මේ විදිහට මේ දානයක් තමන් දුන්නහම තමන්ට වඩා සිල්වත් එම නැත්තම් ඒ තවත් කෙනෙක් බලනට නැත් තමන් තරන් නැති මේ දුකේ දුප්පත් අයට මේ විදිහට කල්පනා කරලා දානෙ දුන්නහම ඉතින් සතුටක් ලැබෙනවා. ලොකු ප්‍රීතියක් ලැබෙනවනි. මම වටිනා වැඩ කරගත්තනේ කියලා සතුටක් ලැබුණා. ඉතින් අන්නේ සතුට හොඳ දෙයක්. ඉතින් එවැනි අයට මොකද වෙන්නේ? එවැනි අය මේ චාතු මහරජගේ උපත්ති ලැබනවායි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. අර විදිහමයි. ඒ දිව්‍ය ලෝකේ උපත්ති ලැබලා අනේ සැප සම්පත් අවසන් වුණාම ආගාමි වෙනවායි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඔන්න දැන් අන්තිම පිරිස. දැන් මේ ඔක්කොම බලන් ගියාම දැන් ඊළඟ කේදිවක් අත් වෙන සක්වේද කියලා මේ කල්පනා කරන්න ඇති මේක යනකොට. කාරණේ එකින් එක මේ පුද්ගලය වෙනස් කරනකොට. නෑ වලදි ඒ අයගේ මේ අර හිතලා දාන දෙන ක්‍රමවේදේ විතරයි වෙනස් වුනේ. විපාකේ ආනිසංසය එකමයි. ඔන්න ඊළඟට දේශනා කරන භාගතුන් වහන්සේ ඔන්න ඊළඟ පිරිස දන් දෙන්නේ මේ එක කාරණයක්වත් හිතලා නෙවෙයි. එහෙම ඒ අයගේ තුල ඒ විදිහේ බලාපොරොත්තුවක් නැහැ. ඒ අය දන් දෙනවා මාගේ මේ දාණය චිත්ත අලංකාරයක්ම වේවා. චිත්ත පරිෂ්කාරයක් කියන කාරණා චිත්ත පිරිකරක් විදිහට දාන දෙනවා කිය. මොකද මේ චිත්ත අලංකාර චිත්ත පිරිකර කියන්නේ මේ හිත පරිෂ්කාරයක් විදිහට හිත පිරිකරක් විදිහට ඔන්න දාන දෙනවා කිය. අය අයට වෙන දේ මොකද්ද කියලා? අන්නේ පිරිස මේ මහාන කෙනෙකුට හරි බමුණ කෙනෙකුට හරි අන්නේ විදිහට ආන ආහාර පාන වස්ත්‍ර යාන ඒ මල් ගන්ධ විලවුන් සඳහන් කර විදිහට ඒ සයන ඒ වගේම අර විදුලි මේ ආලෝකයේ ලබන ආදී ඒ අත්‍යවශ්‍ය දෑ උපකරණ ඔන්න පූජා කරන. අන්න පූජා කළ භාගතුන් වහන්සේ සාරිපුත්‍ර අන්න එවැනි කෙනා මොකද ලබවෙන්නේ? එහෙම දන් දෙන කෙනා අන්නේ අයට චාතු මහරජකී උපත්ති ලබනවා කියලා දේශනා කරන්නේ නැහැ. ඒ කෙනා බ්‍රහ්ම ලෝකේ උපත්ති ලැබනවා කියලා. බ්‍රහ්ම ලෝකේ දෙවි බ්‍රහ්ම කායික දෙවියන්ගේ ඒ සහභාවයට සමග ඒ භවයේ ඒ බ්‍රහ්ම තලයට ඒ ස්වභාවයට පත් වෙලා ඒ 이르දි ඒ අසස් ඒ අධිපති ගති ඒ ලබලා ඒවා ගිවං කරලා මිනිසත් බවට නොයනසුළු අනාගාමි වෙයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. සාරිපුත්‍රයනි මෙන්න මේ විදිහට එකම දාණය දීලා මෙන්න මේ ආකාරයෙන්ුයි ආනිසංස ලබන්නේ. මේ ආකාරයෙන්ුයි ඒකම මහත්ඵල මහානිසංස කරගන්නේ, මහත්ඵල මහානිසංස නොකරගන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔන්න ඔකේදී එකම එකයි වෙනස් වුනේ. දැන් මේ කාරණා හතක් හත්තෙදිහකට මේක සිද්ධ කරාට හත්වෙනි කාරණයේදී විතරයි මේ වෙනසක් විපාකේ ආනිසංසෙහි වෙනසක් භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඒකට එහෙමනම් මොකද්ද මේ චිත්ත අලංකාරයට චිත්ත පරිස්කාරයක් විදිහට දන් දෙනවා කියන්නේ චිත්ත පිරිකරක් විදිහට. ඉතින් ওই දානය ගැන කතා කරොත් දානය කියන්නේ මේ දීමක් නේ, යමක් යමක් දෙනවා අපි පැත්තෙන් අතහැරීම. ඉතින් මේ අතහැරීම කොහොමද මේ විදිහේ වෙනස්භාවයකට මේ වගේ උසස් තත්ත්වයකටපත් වෙන්නේ? ඒකට ඔන්න අපිට අපේ ප්‍රධාන මාතෘකා අපේ වැඩ සටහනේ මාතෘකාවට ඔන්න මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ සතිමත් බව කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? දානිට ඉතින් බුදුපියාණන් වහන්සේ පෙන්වන විදිහට මේ මෙහෙම කල්පනා කරොත් දැන් මේ විදිහට දාන දුන්නොත් මේ අනාගාමී වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් මේ දානි. ඒ වගේම අනිත් පැත්තට බැලුවාම බ්‍රහ්ම ලෝකේ යන බ්‍රහ්ම ලෝක තලයේහි මට්ටමේ හිතක් පිහිටවන එමන තානාගාමී හිතක් තියෙන එසභාවයේ ඉන්න කෙනා දන් දෙන්නේ මෙහෙමයි. එහෙම ගන්නපුළු. දරන්න එහෙම මට්ටමක ස්වභාවයෙන් දානයක් දෙන්න අපි හිතක් පුරුදු කරන්නට සුදු කල්ලා තියෙන්න්නට ඕන. එම නැත්තං මේ විදියේ ස්වභාවකින් දානයක් දුන්නොත් අන්න අපේ හිත ඒ මොහොතේ හෝ ඒ මට්ටමට පැමිණෙනවා, ඒ මට්ටම සාක්ෂාත් කරනවා, ලබනවා. ඒ මොහොතේ වෙන්න පුළුවන් සමහරට. අපි සතිමත් බව පිළිබඳව ඒ වගේ කාරණ දන්න අයට තේරෙනවා මේ සිත ඒ මොහොත චිත්තක්ෂණයක් පාසා මේක ගැන අපි අවධානය ඉන්න ස්වභාවයක්. ඉතින් මේ හැම දෙනාටම තීරණ විදිහට අපි මුලට යමු. සතිමත් බව කොහොමද කියන්නේ කියලා අලුත් ඒ ඉන්න නිසා ඉතින් මේ සතිමත් බව කියන්නේ මං දැන් මේ ඉන්නවා, මෙතන මේ වැඩේ කරමින් ඉන්නවා කියන බවට දැනගෙන හිත තියෙනවා නම් යමක්ද තමන් කරමින් ඉන්නේ, යමක් යම් ස්වභාවයකද තමන් ඉන්නේ බව දන්නව නම් ඒ මේ මොහොතේම ඒ වෙලාවෙම ඒ තැනදිම දැනගෙන ඒ කටයුත්තේ දෙනවා නම් අන්න හොඳ සිහිය කියලා ඒකට කියන්න පුළුවන්. වර්තමාන මොහොතට පැමිණියා, මේ මොහොතේ හිත පවත්වනවා කියන කාරණයට ඔන්න අපිට එන්න පුළුවන්. අන්නේ ගතියත් එක්ක නෝර හොඳ සිහිය. එහෙම නැති මේ අතීතේ අනාගතේ ගැන හිත හිත ඔය සාමාන්‍ය විදිහට තියෙන දකින දකින දේවල් වලින් හැපිනවනවා, හා හා දේවල් වලින් කන පිනවමින් කයට ඔය පුළුවන් පුළුවන් තරම් පහස ලබා දෙමින් හිතට ඌර තරම් වල්මත් වෙලා මනස්ගතයෙන් නැරලා ඉඩ හරිමින් මේ විදිහට රස රස දේවල් හොය 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 ඒ මත්තේම යමින් ඒ සඳහා මේ කටයුතු ඔය හයම සනසන්න අන්න තත්තු මරමින් හොරකම් කරමින් කාමේ වර්ධව ඇසිරෙමින් බොරු කේලාම් හිස් වචන පරුස වචන සුරාපානය අදි මේ සියල්ල කරන්න වෙනවා මේ හයම සනසන්න. ඔන්න ඔය විදිහට ගත කරන කෙනාට මේ වගේ එකක් අදාළ නෑ. සතිමත් බවක් නෑ ඒ කෙනා. අසතිමත් කියලා ගොඩට වැටිනෝ. එම වැටෙන්නේ කොහොමද? එම වැටෙන්නේ මේ වගේ දෙයකට යොමු වෙච්ච කෙනාට තමයි එහෙම වෙනසක් තේරෙන්නේ. එහෙම සතියක් අසතියක් කියන දෙපැත්තක් තේරෙන්න තමන් යොමු වෙන්න ඕන. යොමු වෙනවා කියන්නේ දැන් මේ වැඩසටහනෙත් උපදෙස් ලැබිලා තියෙනවා විදිහට මම දැන් මෙතන මේ වැඩේ එක වැඩක හිත යොදනවා. ඒකෙදි අපිට මේ බැස ගන්න මේකට සතිමත් බව ගලන ගඟක් වගේ නම් ඒකට මැදට පයින්න බෑ එකපාරට නම් බහින්න තුටු පොලක් තියෙන්නට ඕන. කොහෙන් හරි මේ ගඟට බැස ගන්න තැනක්. අන්නේ තුටු පොලක් තමයි භාගතුන් වහන්සේට දේශනා කරලා තියෙන මේකම වේදේ දේශනා කරන හතර සතිපට්ඨාන සූත්‍රයේ තේදි මුලින්ම මේ සතරක් කියනවනම් එහි පළවෙනි එක කායානුපස්සනාව ඇඟත් එක්ක ඇඟ හරහා බැහැ ගන්න පුළුවන් ඔය සතිමත් ගඟට කියන. ඒ කියන්නේ ගඟ කය ඇඟ කියන තොටුපළේ. මෙද ඒක බැහැ ගන්න කොට ඇඟත් එක්ක සිහිය ඇඟ තියෙන්නේ කොයි විදිහින්ද ඒක පිළිබඳව දැනගෙන ඒ මොහොතේ දැනගන්න උත්සාහ ගනිමින් ගනිමින් අපි උත්සාහයක් ගන්නවා. අන්න ඒ විදිහට ඒ දැනගන්නවා. ඇඟ මේ දැන් මේ විදිහටයි තියෙන්නේ. ආන් ඒක දැනගන්නකොට හොඳ සිහිය. ඒකට නම් ඇඟෙන් පිට හිත යනවා. නම් අන්න ඒ වෙලාවට අසිහිය බවට පත් වෙනවා. දැන් මේ අය විපුහුණු කරනවනේ. උපදේශ අනුව ඇවිදිනවා. ඇවිදිනකොට සිහිය පිටුවීමේ ක්‍රමය කරනවා. වාඩි වෙලා ඉන්නකොට සිහිය පිටුවීම කරනවා. ඒක නැවිදිනකොට ඔන්න කකුලට දැන්න දේම හිත තියෙනවා නම් අන්න ඒක සිහිය කියලා කියන්න පුළුවන්. එතකොට ඒකෙන් එහාට හිත ගියොත් අන්න අසිහියටපත් වෙනවා. වාඩි වෙලා ඉන්නකොට නම් අපි හුස්මේ හිත තියෙනවා. හුස්ම ඒ වෙලාවට මම දැන් මෙතන හුස්මේ ඉන්නේ කියන එකේ ඉන්නවා. අන්න ඒන් පිටතට ගියපු ගමන් ඔන්න අපි අර අසිහිය කියන කොටසටපත් වෙනවා. ඒ ඔන්න විදිහට තමයි බැස ගැනීම ආරම්භය මුල. අන එතනින් බැසගත්තා වූයේ ටොටුපොලෙන් ආරම්භය ඔන්න ඉදිරියට යන එතන නවතින්නේ සිහිය වඩුවින් යන කොට හුණු කරමින් යන කෙනා ඔන්න ඉස්සරහට යන. මෙහෙම යනකොට සක්මනම් අපි ගමු. ඔන්න අපිට යටිපතුලට දැනීමක් තියෙනවා. අන්න ඒක දැනගනිමින් වම දකුණ වශයෙන් අපි ඉදිරියට ගමන් කරනවා. වම තියෙනවා, දකුණ තියෙනවා. ඒ තියෙන මොහොතේ අපිට දැනෙන දේවල් බලන්න උත්සාහ කරනවා. ඇඟ ඇවිදිනකොට මේ ඇඟ වැඩ කරන හැටි බලාගෙන ඉන්නවා සිහියේ. ඉතින් අපි ඒ සඳහා සක්මන් පතේ තෝරගෙන එහාට යනවා, නැවත එනවා මෙහාට. එමෙන්න මේ විදිහට ගමන් කරනවා. ඒ ඔන්න ගමන් කරනකොට අපිට මේ යම් වූ දැනීම් ටිකක් එනවනේ. ඒ අතරතුර ඔන්න අපිට තියෙනවා හිත එහෙම දුවන හැටි. දිවට කමක් නැහැ. ඒක ස්වභාවෙනේ. ආන් එහෙම දුවන බව දැනගන්නේ ඔන්න සතිය නිසා. නැත්තම් අර කලින් කිව්ව කොටාසි වගේ අපි මේ හිත වල්මත් වෙලා අපි ඒක දන්නේ නැහැ. ඒ පිළිකෙන් සතුටක් ලබනවා කියලා හිතාගෙන ඒ වල්මත් කමම කරනවා. අන්තිමේදී අර හිත එකින් එකට පැන 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 ඒකෙන් සතුට වෙන්න ගිහිල්ලා ගිහිල්ලා ළඟා කරගන්නෙම දුක. එතකොට ඒ දුක පස්සේ තමයි සැප ලබන්න කියලා හිතාගෙන මේ දුවන්නේ. ඉතින් අන්න ඒක නවත්වන ක්‍රමී බාගතුන් වහන්සේ අපට දේශනා කළා. තියෙන ඉතින් අන්නේ විදිහට සිහිය වඩන කෙනාට පුළුවන් වෙනවා මෙන්න මෙහෙම දිවිල්ලක් හිතේ තියෙන අය කියලා ඔන්න තේරුම් ගන්න පටන් ගන්න. හිත දුවනකොට ගැටලුවක් නැහැ. දැන් සිහිය නිසා මේක හසුුනේ මෙහෙම දුවන බව. ඔන්න නැවත අපි ඇවිදින බවට හිත ගන්නවන්නේ ඒක දැනීමත් එක්ක යනවා. ඔන්න සතුටක් කෙරුවා. අන්න අර වල්මත් වෙන ජීවිතේ නෙවෙයි නැන් තියෙන්නේ මම මේ ඇවිදින බවට හිත ගන්න පුළුවන් හැකියාවක්, නැවත සිහියටපත් වෙන්න පුළුවන් හැකියාවක් කියලා ඔන්න තේරුම් ගන්න. අන්න මේ තේරුම් ගන්න එක ඔන්න සතියේ වර්ධනයක්, දියුණුවක්. ඒ ඔන්න ඒ විදිහට හිත පිට යනවා පහු. නැවත ඔන්න ඇවිදින ගවට ගන්න. ඔන්න නැවත දැනෙනවා මට හොඳට. වැලි වල තමන්ට දැනෙච්ච දේවල් තද වෙන ගති, රස්නේ සීතල ගති, මේ විලුඹද වදින්නේ කොහෙත් මුලින්ම වදින්නේ කකුලේ කොයි ස්ථානද, ඒක මාරු වෙන හැටි, වම තියෙනකොට කොහොමද, ඊළඟට දකුණ සෙල්ලවිලා යන හැටි කොහොමද. ඔන්න මෙවත මේකට එනකොට අන්න අර හිත ගිය පිට ගිය හැට ගිය රූපේ හෝ කනට ඇහිච්ච සද්දේ හෝ මතක් වෙච්ච එක හෝ අන්න නේ අන්න නැවත ඇවිල්ලා සිහියට. අන්න මේකත් එක්ක සතුටු වෙලා කරන කෙනාට ඔන්න සිහි වර්ධනයක් අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ තව ආඩි කීපයකට ඉස්සරහට යන්න පුළුවන් හොඳට දැන දැන. අන්න මේ විදිහට යන්න 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 අන්න තමන්ගේ අර හිත එහෙ මෙහෙ දුවන ගතියෙත් යම් වූ අඩුවක් තමන්ට තේරෙනවා. ඒ වගේම මේ ඇවිදින භවයේ හිත එල්බ ගන්න ගතියෙත් වැඩි බවක් තේරෙනවා. අන්න ඒකත් එක්ක අපි සතුටු සිතින් සැහැල්ලු සිතින් ඔන්න ටික ටික මේක තව තව වෙලා ඉදිරියට මේ විදිහටම ඇවිදින බව දැනගෙන ඒ දිහා හොඳට සිහිය පවත්වමින් යනවා. ඒ ඔන්න ඔහොම යන කෙනාට ඔන්න තේරෙන පටන් ගන්නවා මේ ආරම්භයේදීන් තිබුණ මේ අර අපි කියමු අලුත් කෙනෙක්ව පටන් ගත්තනම් පිට මේ දේවල් නොකරපු අර අපි කලි කතා කර වගේ ඇහැ කන්න දවසේ මේ පංච ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය හයම පිනෝ පිනෝ හිටපු කෙනෙක් වැරදි කර කර ඉපගෙන උරුණ එකපාරට පටන් ගත්තා නම් පළවෙනි වතාවේදී අන්න යාර ලෝකයේ අතහැරීම අන්නේ ලෝකෙම දන් දීලා තියෙනවා මේ වැඩි පැමිනීම හේතුවෙන් බුදු පියාණන් වහන්සේගේ මේ උපදේශ හේතුවෙන්ම අන්න අර වැරදි ලෝකය අතහැරියා. ඒ අතර හැබැයි දැන් මේකට යොමු වුණාම අර හිත දුවන ගතිය තියෙනවා කරපුවට ඒ පරණ ආසාවල් වලට ඒ තරහ වේවල් වලට නිදිමත වගේ ගතිය ඇති කරන මේකට තියෙන උනන්දු නැති කළා. ඊට පස්සේ හිත අවුස්සලා දාන මොකක් කර නැතුව අවුල් වෙන ගතිය ඇති කරන මේකේ හිත නොක්ති වෙන්න. එහෙම නැත්නම් මේ කරන වැඩේ හරියයිද කියලා ඔන්න හිත හිත ඉන්න. ඒ වගේ ස්වභාව හැබැයි ඇති වෙනවා. අර බැරදි පෞටි ඔක්කොම නැවැත්තුවත් මේක හිත ඇතුලේ මෙහෙම එකක් ඇති වෙනවා. නමුත් හැබැයි මේ ඇති වෙනකොට මේ විදිහේ අපහසුතා හිතේ ඇති වෙනකොට ඒක හේතුව අර
වැරදි ලෝකේ අපි දන්දීලා ඉවරයි, ලෝකයක් දන්දීලා ඒ තත්ත්වයට ආවී කියලා ඔන්න පොඩි සතුටක් ඇති කරගන්න පුළුවන් වුණත් ඔන්න ඒකත් සිහියේ වර්ධනයක්, සිහියේ දියුණුවක්. අන්නේ අතහැරීම කරා, අන්න දන් දුන්නා. ඊට ඊළඟට අපි නැවත අර කකුලේ දැනීමට මිසක්මන ගැන අපි කතා කරන්නේ, කකුලේ දැනීමට හිත නැවත ගන්න පුළුවන් වුණාම අන්න අර මනස්ගත ලෝකෙත් දන් දීලා වෙනවා, ඒකත් අතහැරීම කළා වෙනවා. යටිපතුලයි දැම්මට දැනෙන්නේ, යටිපතුලෙ මෙන්න මේ දැනීමයි. හරියට මේ කකුල වමද දකුණද ආන් වම් කකුලේ මේ ස්පර්ශය ඔන්න දැන් මට මේ මොහොතේ දැනෙනවා කියලා දෙයට යනකොට අර හිතාගත්තුවේ අපිට මෙවි මෙවි එන ගැටලු ඇති කරන්නේ මනස්ගත ලෝකෙ තෝන්න මගහැරිලා. අන්න ඒකත් අපි දන් දීලා මේකට අඩයක් කරගෙන මේ බුදු පියාණන්ගේ උපදේශ අනුකූලව ඔන්න අපිට පුළුවන් වෙනවා ඒ දන් දීමත් කරනන්න. ඒකත් දන් දීමක්, ඒක තවත් වටිනා දන් දීමක් බවට පත් වෙනවා, අතහැරීමක් වෙනවා. අන්න අර ලෝකෙ අතහැරලා මේ සිතුවිලි ගොඩනත් ඔන්න අතහැරියා. නැවත යන්න පුළුවන්, ගැටලුවක් නෑ. අපි ඒකත් දන්නවා දැන් සිහිය නිසා. ඒ ඔන්න ඒ විදිහට දන් දෙන්න කෙනා ඔන්න දැන් මොකේද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ යන්න යටිපතුලේ විතරයි, ඇවිදීමේ විතරයි, ඒ දැනෙන දැනීමේ විතරයි. අන්න එහෙම ඉන්නකොට මුළු ලෝකයක් සම්පූර්ණයෙන්ම දන් දීපු ආනිසංස ලැබෙනවා කියලා අපේ ලොකු සාංශිත් මතක් කරන දේශනාව. ලෝකයක් දන් දීපු ආනිසංස ලබන්න අන්න ක්‍රමයක් කියලා. ඔන්න ඔය විදිහට අපි හුස්ම ගත්තොත් වාඩි වෙලා මම දැන් එතන ඉන්නවා ඒ බව දන්නවා. දන්නේ කොහොමද? අන්න මට මේ දැනෙන දැනීමෙන් වාඩි වෙච්ච තැන තද වෙලා, ඉරියව්ව පිරමීඩේ වගේ කකුල් නැවිලා තද වෙලා, කොන්ද කෙලින්, ඔළුව කෙලින්, ඇස් මුදුව පියාගෙන ඇඟ හිර කරගන්න නැතුව වාඩි වෙලා ඉන්නවා. ඒ බව දන්නවා, මේ තද වෙලා තියෙන ගති වලින්, ගෑවෙන තැන් වලින් මම දැනෙන දැනීමෙන් මම පිරමීඩේ වගේ හිටලා ඉන්න බව දන්නවා. ආන් එහෙම ඉන්නකොට මේ ඇඟේ ඉබේ සිද්ධ වෙන දේවල් වලට හිත යන්න පුළුවන්. ආන් එහෙම ගියොත් මේ හුලං වලින් ඇඟ හෙලවෙන හැටි, වැඩ කරන හැටි පිළිබඳව ඔන්න හිත යනවා. අන්නේ මතුවලා පොදේ ප්‍රධානෙම දැනෙන හය ගා හුලංද නැත්නම් බඩද කියලා බලලා වැඩියෙන් දැනෙන දේට හිත යොමු නම් පස්සේ යන්න ඒ වැඩියෙන්ම දැනෙන තැන වැඩ කරන ආකාරය. ඇතුල් වෙනකොට කොහොමද, පිට වෙනකොට කොහොමද, ඒක දැනෙන විදිහ, ඇතුල් වීම පිට වීම වෙනස මොකද්ද, මේ දෙක අතර මාරු වෙන තැන කොහොමද, මෙහෙම වාර කීයක් මට පුළුවන්ද අර ලෝකෙට පයින්න කලින් මනස්ගත වෙලා හිත දුවන්න කලින්? දුවන ගැටලුවක් නෑ. දුවන බව දන්නේ දැන් සිහියේ, කිසිම ගැටලුවක් නෑ. ආපහු ඔන්න එනවා. ඒක දැනගන්නකොටම දැන් හිත තියෙන්න ඕනේ මේ ඇඟත් එක්ක මේ බල බල හිටියේ ඇඟ වැඩ කරන හැටි. නමුත් දැන් මේ වෙන දෙයකට ගිහිල්ලා ඒක දන්නවා, දැනගන්නකොට නැවත හිත ඉබේම එනවන්න සතුටක් ඇතිවෙනවා. අන්න සිහි වර්ධනයකුත් සිද්ධ වුණා, මං ඒ හිත පිට ගිය පවත් දැනගත්තා, ඒ වගේම ආපහු මෙන්න මගේ අරමුණටත් ආපහු ආවා කියලා අන්න සතුට වෙලා ආයිත් මේ විදිහට කය ආභෝග කරමින් කයේ සැපය ඔන්නත් ඉඳගෙන සැහැල්ලුවෙන් නිකම් වාඩි වෙලා ඉන්නවා. දැන් ඔන්න ඔය විදිහට සිහිය වර්ධනය කරනකොට ඔන්න අර විදිහමයි ලෝකේ, අර දුක් ලෝකේ අතහැරලා අපි ඇඟට එන්න උත්සාහ කරා. ඒ අතරතුර ඒ ලෝකේ දන් දුන්නා, වැරදි ලෝකේ දන් දුන්නා, අපි වැරදි අඩුපාඩු දන් දුන්නා, මෙන්න මතුවලා එන හිත ඇතුලේ දඟලන ගති. අනේ ඒක දන් දෙන ක්‍රමයේ තමයි ඔන්න ඇඟ අල්ලලා දීලා හිතට හුස්ම. අන්න ඒකත් එක්ක ඉන්නකොට අන්න අර මුළු ලෝකෙම අතහැරියා දන් දුන්නා කියන ආනිසංසය ලැබෙනවා. අන්න මේ ආනිසංසය ඊළඟට කොහොමද දැන් හුස්මත් එක්ක යද්දී? හැබැයි අපි දැන් හුස්ම අල්ලගෙන ඉන්නේ, එවිදින එකේ ඒ දැනෙන දේ හොඳට අල්ලගෙන ඉන්නේ. දැන් ඔන්න ඒකේ විතරයි අපි ඉන්නේ නිසා. හැබැයි ඒක දැනුවත් දැන් මං මෙන්න මේකේ ඉන්නේ කියලා දැනුවත් අන්න අපි ක්‍රමක්‍රමී මේ කරගෙන කරගෙන යද්දී ඔන්න සිහිය වැඩි 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 ඔන්න ටික ටික අපි එකකටද හිත යොමු කරේ ඒක එක විදිහයට තියෙන්නේ නෑය කියලා ඔන්න ටික ටික ඔන්න තමන්ට තේරුණ විදාන් යනකොට ඔන්න දැනීම එක විදිහයට කකුල තියෙන්නේ නෑ තමහර වෙලාට නො දැනීත්‍යයනු ඇවිදිනෝ විතරයි ඒක දන්නවා. අන්න සිහී වර්ධනයක් අන්න එත්තකොට අපර කකුල්ලේ දැනීමට තිබ්බ ලොකු බැඳීමත් ඔන්න අතහැරිලා දන්නෙම නැතු අන්නේකත් දානයක් බවට පත්තෙන්. ඔන්න ඔය විදිහට හුස්මෙත් අපි හිටං හිටියට දිගට එක විදිහට හිටින්නේ නෑ හොඳට එකඟ වෙලා තිබ්බත් ලෝකෙම දන්දීලා හුස්ම අල්ලගෙන හිටියත් අන්න හුස්ම ටික ටික වෙනස් වී වෙනස් වී අර එකක් දිහා බලන් ඉන්නකොට අර කුකුලයි කර්මලේ සුදු වෙනවා වගේ අතු කර්මලේ එකතර දකිනකොට ආන්න හුස්මත් විය කියන්න පටන්ග. එතකොටත් හැබැයි අපිට දුක් නොවී අපි බලන්න පුළුවන් ඉන්න සතිය වර්ධනයක් සිහිය වර්ධනයක් සිද්ධ වෙනවා මේක වෙන්නෙත් ඒ වර්ධනය නිසා මේකෙදිත් අතහැරීමක් දන්දීමක් වෙනවා. මොකද මේ අල්ලන් ඉන්න අරමුණත් ඕම් අතහරින්න හුරු වෙනවා කියන දේට හිත යොමු වෙනවා. අන්න එහෙම යොමු වුණොත් මේ කාරණේ හොඳ දෙයකට සිහිය වර්ධනයකට යනවා. හැබැයි මුලදී ටිකක් බයවීමක් මොකද්ද මේ වුනේ මේ ලෝකය අතහැල් අල්ලගත්තු එකම තිබ්බ අරමුණ හොඳයි සුබයි සැපයි කියලා හිතාගෙනට ඒකත් නැති වෙන පොඩි තිගැස්මක් ඒ පිළිබඳ අකමැත්තක් ඇතිවීමක් ස්වභාවිකව වෙනවා. යන්න ඒක පරාජය කරන්න තමයි අපි මේ කාලයක් ටික ටික පුරුදු කරන නිතර නිතර නිතිපතා කරන්න කියලා මේ උපදෙස් ලැබෙනු. ආනේදී ලැබෙන උපදෙස් අනුව අපිට පහසුවෙන් තේරුම් ගන්න දවසක් වෙනවා. මේකත් දියුණුවක්. මේ දියුණුව තමයි අපේ මේ සතියේ දියුණුව. තියන්න ඔයදී අතහැරීමක් තමයි එතනදී අපිට තියෙන්නේ. තියන්න ඔය අතහැරීමත් එක්ක අපි යද්දි ඔය දාණය එතනදී සිද්ධ වෙනවා. තියන්න ඔය විදිහට යන කෙනෙක් කොහොමද මේ අර කලින් සඳහන් කරමි ධර්මකාරණයේදී භාගතුන් වහන්සේ පෙන්වන මේ අතහැරීමට යන්නේ. ඒ කියන්නේ මේ චිත්ත අලංකාරය පිණිස චිත්ත පරිස්කාර පිණිස දානයක් දෙනවා කියන්නේ. අන්න අපි මේ විදිහට තේරුම් ගැනීම තමයි. මොකද්ද සිහියත් එක්ක අපි කරගෙන යනවා මේ හිත මේ මේ කාරණා හොඳයි කියලා අපි වැරදි ටික ටික අඩු කළා. ඔන්න අපි හිතේ තියෙන අඩුපාඩු විතරක් වෙනවා. හිතේ තියෙන අඩුපාඩුත් ඔන්න අපි ටික ටික හදාගෙන යනකොට ඔන්න එනවා මේ අල්ලගත්තු ඒ රූපය. එහෙම නැත්නම් ඒ ඇඟ කියන අරමුණ පිළිබඳව. ඉතින් ඔන්න ඒකත් හොඳට අපි එහි ප්‍රවීණ වෙන්න වෙන්න සක්මන වැඩිපුර කරන්න කරන්න ඇවිදීම කරන්න කරන්න එදිනදා වැඩ හොඳ සිහියෙන් කරන්න කරන්න ඔන්න අපි මේ ඉබේ කරන ගතියක් ඉබේ කරන තත්ත්වයකට හිත යොමු වෙනවා. නිදහසේ සතුටෙන් සැහැල්ලුවෙන් කටයුත්ත සිද්ධ කරනවා. මම කියලා විශේෂයෙන් කරන්න දෙයක් නැහැ මට කියලා. හැබැයි කටයුතු හොඳින් සිද්ධ වෙනවා. මේ තුල මේ වදිහා ඔන්න බැලින ස්වභාවයක් බලා ඉන්න ගතියක් ඇති වෙනවා. අන්නේ බලා ඉන්න කෙනා සිහිය කෙනා ඔන්න තමන්ගේ ආරක්ෂාව කෙනා කිව්වට සිහිය කියන ගුණාංගය ඔන්න තමන්ව ආරක්ෂා කරනවා. වැරද්දක් කරන්න හිත යනවා කරන්නේ නැවත ඉන්න ගතිය අපි වර්ධනය කරගෙන තියෙන්නේ. තමන් තුළට නැඹුරු වෙන ගතිය හදාගෙන තියෙන්නේ සිහිය වර්ධනය. ඉතින් ඔන්න ඔය විදිහට හදාගත්තු සිහිය තමන්ව ආරක්ෂා කරනවා. ඔන්න වැරදි වලට වැටෙ ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අත්හැරීම පුරුදු කරලා පුරුදු කරපු කෙනා ඔන්න යම් දවසක මේ ඔක්කොම හොයි වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා කටයුතු සිද්ධ වෙන්න ඇරලා. ආන් එහෙම ඉන්නකොට අපි අර මෙහෙම වෙන්න ඕනෑය මේ විදිහේ දෙයක් කරගන්න ඕනෑය මේ කටයුතු වලින් මෙහෙම හොඳක් මං උදා කරගන්න ඕනෑ කියලා බලාපොරොත්තුවක් තියාගෙන යන ගතියත් ඕන්න ටික ටික ඔන්න අපේ වියකී යනවා. ආන් එහෙම වියකී යන කෙනාට තමයි අන්න අර දානේ පරලෝකෙදි ගන්න එනතම මේක හොඳ වැඩක් හින්දා කරනවා එනත කුලසීත කඩන්න හොඳ නැහැ. එහෙමත් නැත්නම් මේ පෙර කර ලොකු ලොකු උසස් උසස් අය කරපු හින්දා දෙනවා. එහෙම නැත්නම් යන්නේ මේ නැති කට්ටියට දීලා සතුට වෙනවා නැත්නම් මං හිත සතුට වෙන්න දෙනවා ඔය කී කී දානේ කරනවා නෙවෙයි. අන්න දුන්නා දුන්නා එච්චරයි දෙනවා එච්චරයි දීම දීම පමණින්ම ඉවරයි. අන්නේ මට්ටමට හිත අපිටපත් කරගන්න මෙහෙම පුහුණුවක් ලැබපු කෙනෙකුට විතරයි හිම කරන්න පුළුවන් වෙන්නේ. මෙහෙම පුරුණුවක් කරලා මේ විදියට එදිනෙදා ඇවිදීම කරලා එදිනෙදා වාඩිවීම කරලා එදිනෙදා වැඩවලදී සිහිය පවත්වලා ක්‍රමක්‍රමයෙන් මේක පිළිබඳව ඉන්න බාධක වලට සාදර වෙලා සතුටෙන් කටයුතු කරපු කෙනාට විතරයි ඔන්න විදිහේ දුන්නා දුන්නා විතරයි ඒක ඒ දීම සඳහා එන බලාපොරොත්තු වෙනව යම් මොදයක් හිතේ දෙනවා ඒකත් අතහැරලා ඒක පිළිකරක් වගේ චිත්ත අලංකාරය පිණිසම ඒ වගේ කටයුත්ත සිද්ධ කරන්න ඔන්න හිතක් හොරු වෙනවා. එක දවසක් අපි මේ ලොකු සාමින් වහන්සේගෙන් විමසීමක් කරා ඔය දානයක් දීපු වෙලාවක මේ පිරිස සයින්නාස මේ අපි මේ දැන් දන් දෙනවා මේ අපේ මළගේ ඥාතීන්ට අපි දෙන්න ඕනේ නැද්ද කියලා. ඒ ලොකු සාමින් මතක් කරේ දානය දීමක් විදිහට විතරක් දීපල්ලා. ඒක දුන්නා විතරයි. එතකොට මහා ශක්තියක් ඒ තුල ඉබේම ඇති වෙලා ඒක අපි හිතන්න අවශ්‍ය නැහැ. එතකොට ගන්න ඕන කෙනා කිව්වත් නැතත් අනුමෝදන් කරා නැතත් යසට අනුමෝදන් වෙනවා කියලා මතක් කරලා. ඉතින් ওই විදිහ තමයි ඒ කියන්නේ. මේක දුන්නා විතරයි ඒ තුල තමයි අර මහා ශක්තිය උපදින්නේ මේන් යම අපි බලාපොරොත්තු වීමක් නෑ. තිරොණ ওই විදිහටම කා ගිහින් තමයි මේකේ අපි අහලා තිනව ධර්මී ඔන්න දුටුවා විතරයි. ඇහුවා පමණයි. දැනුණා විතරයි. දැනගත්තා එතනින් ඉවරයි. අන්න මේ විදිහේ தත්වයකට යම් කෙනෙකුට යන්න පුළුවන් නම් ඒ යන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය සක්මන හොඳට දැනි ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා තැහැරියොත් තමයි. වාඩි වෙලා හොඳට ඉඳලා හුස්මත් බල ඉඳලා දැන ඉඳලා ආන් ඒක විදිහට තැහැරුණු ඉදිරියට පුරුදු පුරුහුණු කළා මේ ධර්මතා තේරුම් අරන් අනි ධර්මයත් අතහරින්න වෙනවා දවසක් කියලා ඒක තේරුම් අරගෙන කරන කෙනෙකුට තමයි. හැබැයි පටන් ගන්නකොටම යදුනොත් එහෙම මේ ධර්මය තියෙන්නේ අතහරින්න එහින්ද මේ පටන් ගන්නකොට ඔන්න ධර්මයේ තියෙන්නේ අතහරින්න මේක මේ අල්ලන් ඉන්න එක ඕන එකක් නෙමෙයි පහුර තියෙන්නේ මේ කරේ තියන් යන නෙවෙයිය කියලා ධර්මයට පයින් ගහලා අපි ගිහිල්ලා අර බෝකෝඩ අර පරණ විදිහේ ඉන්නවනම් ඒ කෙනාට මේක වළංගුද නෑ එහෙම දෙයක් වළංගු වෙන්නේ මේ කාරණේ පුරුදු කළා මේක අත්දැකීම් ලැබලා ගුරුවරයාත් එක්ක සාකච්ඡා කළා තමන්ගේ අඩුපාඩු දැකලා මේවා විවෘත කළා ආන් ඒ සාකච්ඡාව හරහා තමන්ගේම මේ ස්වභාවය තමන්ගේ ආර මොකද්ද මම යන මේ ගුණා යන්නේ පොල් පැලේ කන්නද නැද්ද කියලා තේරුම් ගත්ත තමන්ම තේරුම් ගත්ත ස්වභාවයට ආවහම ඔන්න දවසක අත හැරේ ඇත්තටම අත හරින්න ධර්මය අත හරින්න කියල එක නෑ ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ ඒක සිද්ධ වෙනවා කියන්නේත් ඉදිරියට ගිහිල්ලා ඒ කියන්නේ දියුණුවක් ලබලා අන්න එහෙම කෙනා ඒ අත හරින මොහොතේ ඒ මොහොත අපි භෞතිකව නම් ඒ දේ සිද්ධ කරලා ඒ විදිහට හිත පත්වවත්වනවා නම් හිත ඒ විදිහට පවත්වන වෙලාවක භෞතික දානයක් දෙනවනම් අන්න ඒ දානේ උන්න චිත්ත අලංකාරය චිත්ත පරිස්කාර පිණිස දන් දීමක් බවට පත් වෙනවා. එහෙම දන් දීමක් බවට පත් වෙච්ච සිතේ තමයි අර බ්‍රහ්ම තලයේක උපත්ති ලබන්නේ. එහෙම අනාගාමී බවක් ලබන්නේ නැවත ආගාමී නොවි ඉන්නේ. අන්න මේ විදිහේ දෙයක් කරන්න හිත ස්වභාවයකට පත් කරගත්ත කෙනෙක්. ඒ සඳහා සුදුසුකම් ලබා දුන්නා නම් හිතට මේ වගේ සතිමත් පුහුණුවක් එක්ක අන්න එහෙම කෙනාට පුළුවන් වෙනවා ඔන්න දුන්නා විතරයි කියලා දානියක් දෙන්න. එහෙම නැත්තම් අතහැරලා තමන් කරන කටයුතු කරගෙන යන ඒ භාවනාවක් සිද්ධ කරගන්න. ඒ මට්ටමේ සිට ඒ විදිහට පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ අන්න ඒ පුහුණුවක් ලබපු කෙනා. ඉතින් අන්න ඒ නිසා මේ දැන් වීතික්කමන කියලා අපි කියන දැන් සීල සමාධි ප්‍රඥා පැත්තෙන් ගත්තොත් ඕන්න අර අතින් අපි එළියට ගිහිල්ලා ද කය වචනය සැරට පාවිච්චි කරලා තව කෙනෙකුට හානි කරලා මරලා මේ විදිහට කරන වැඩ වැරද්ද නවතිනවා. අපි මේ විදිහට සීලෙකට ආවන් පස්සේ මේ වගේ කටයුත්තකට යෙදුනම් පස්සේ පුහුණුවකට දොර ඊට පස්සේ ඔන්න අර ඉස්සෙල්ල විදිහ මතක් කරා වගේ ඔන්න ඔළුව ඇතු හිත ඇතුලේ වැඩ කරනවා. මේවට අහසාවක් ඇද ඇද ගෙනියන ගතියක් ආන් ඒකත් අපි දන් දෙනවා මේ ඇඟට වාරු කළා සතිපට්ඨානය මාර්ගෙන් අන්නේ දන් දීමත් කළා. ඊට පස්සේ යොමු වෙනවනේ මේ කර්මුණකට කයට එහෙම නැත්තම් හුස්මට එහෙම නැත්තම් ඇවිදින බවට ආ මේකේ ඉන්න අතරේ ඔන්න අපිට පුළුවන් වෙනවා මේකේ ඇතුළේත් ඔන්න බිද බිදා වැඩි විස්තර හොඳට බලන්න සතිමත් බවත් එක්ක ආන් එහෙම බලන්න බලන්න තමයි අපි කලින් කිව්වා වගේ මේකේ වියකීම ටික ටික අත්දකින්න පුළුවන් වෙන්නේ. මේ ගෙවියෑම අන්නේ ගෙවියෑම දියුණුවක් අන්නේ ගෙවියෑම තුළදී අර හිත ඇතුලේ එන පිට ගිහිල්ලා හිත ගැන මතක් කළා හිත අවස්සලා එන අකුසල් ටික නෑ යන්නේ. එතකොට අපි කියනවා මේ පරිඋත්ථාන කෙලෙසුත් ඔන්න අපිට ගෙවන් කරගන්න හැකි වුණාය මේ රූපය මේ සතිපට්ඨානේ වාංගුවෙන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ගන්නකොට අපි ඒ රූපෙට ගිහින් අපි කායන පස්සනාවට එහෙම නැත්නම් සතිපට්ඨානට යොමු වෙලා මේ ඇවිදින බවට යොමු වෙලා මේ හුස්මට යොමු කළා ඉදිනදා වැඩේට ඒ කරන මොහොතේකට යොමු කළා වුණ අපි ඒ දේ තිබේ වෙන්න හැරලා අපි ඒ තුලත් මේ කාරණා වල වෙනස් වෙන හැටි නැති වෙන හැටි ඒක ටිකක් වෙලාම යහෝ පවතිනවා කියලා පේනවා වගේ නම් විනාශ වෙමින් පවතින ගතියක් ඒක දකින්න හැටි ඉවර වෙලා යන හැටි මේ හැම දෙයකින්ම ඔන්න ටික ටික අපිට පේන ගත්තොත් අන්න එතකොට කියනවා අර වීතික්කම නෙමෙයි පරිඋත්ථානත් නෙමෙයි ඔන්න ටික ටික ඔන්න හිත ඇවිස්සලා හිත ඇතුලේ තියෙන යට තියෙන තමන්ගේ අඩුපාඩු එහෙම නැත්නම් තමන්ගේ වංචා ගති තමන් අර උඩින් පෙන්නනෙක් නෙවෙයි යට තියෙන්නේ කියන ගති උන් ටික ටික තමන්ට තේරෙන්න ගන්නවා. ඒව තේරෙනකොට ටිකක් සාමාන්‍ය වේට වඩා අපිට හිතට අමාරුයි ටිකක් ආගෙන යන වෙන වැඩක් මේ හිතට හොඳට බැඳිච්ච හිත ඇතුලේ හොඳට පත්තියන් වෙච්චනේ මේවා. ඉතින් හොගලවල යනකොට සංසාරයක් බැඳිච්ච දේවල් නිසා හරි වේදනයි අමාරුයි. ඉතින් අපි මේ හැම දිනාට මේ අත්දැකීම් තියෙනවා මෙන්න මේ විදිහේ තත්ත්වයකට අත්දකින්නකොට ඔන්න එතකොට වීතික්කමත් පරිඋට්ටානත් නෙවෙයි ඔන්න දන් දෙන්න පටන් ගන්න මේ අපි අර හොඳයි හොඳයි කියලා අපු රුචි අරුචිකම් අපේ තුල තියෙන මේ රුචි අරුචිකම් සමහර ගොඩක් වෙලාවට මෙතෙන්දී අතාරින්න වෙන්නේ හොඳ ගති ඒක අතාරින්න වෙන්නේ වඩා හොඳට යන්නයි. ඉතින් අන්න ඒ වගේ තත්යකට යන්න මේ විදිහේ පුහුණුවක් අවශ්‍යයි. අන්න ඒ විදිහට අනුසය කිලිසුත් දන් දෙන්න විවාද දමන්න රුචි අරුචිකම් අතහරින්න තමන්ගේ ස්වභාවය තීරුම් ගන්න තමන්ගේ තියෙන ඒ අඩුපාඩු තීරුම් ගැනීම ටික ටික සිද්ධ කරනකොට අන්න අපිට පුළුවන් වෙනවා අපේ හිත දුන්නා දුන්නා විතරයි කියන தത്വයට වුරු කරන්න. යන්නේ විදිහට මේ ධර්මදේශනා භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ චම්පානගර වාසීන් උදෙසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතු කරපු ඉතින් මේ අංගුත්තර නිකායේ දාන මහප්පල සූත්‍රය කියලා තමයි මෙහි නම විදියට සඳහන් වන්නේ. මේ දාන මහප්පල සූත්‍රය ගැන අපි ඉතින් අද හැකි පමණ මේ විදියට සාකච්ඡා කරගත්තා. ඉතින් මේ කරන්නා ප්‍රතිමත් බව වැඩිම මේ හැම දිනාටම මේ වගේ තත්වයකට යන්න මෙන්න මේ ආකාරය උදානයක් මේ වගේ හිත පෙරිකරක් විදියට හිත පූජා කරන්නට පූජා කෙරෙන මට්ටමක් ඇති කරගන්නට හැම දිනාටම හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද මේ ධර්මදේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මම හිතන්නේ අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ආධුනික පිරිසටම සුදුසු ධර්ම දේශනාවක් කරා කියලා මම විශ්වාස කරනවා. මේ අංගුත්තර නිකායේන දාන මහප්පල සූත්‍රය ආශ්‍රය කරගන්නමින් අපි සතුටු වෙනවා ස්වාමීන් වහන්සේට සූත්‍රේ නම අන්තිමට හරි කියන්න මතක් වෙච්ච එක ගැන. සරලව වැඩි පහකට සාරාංශ කරලා කියන එක තමයි සරලව අපි ගත්තොත් එහෙම මේ ගෞරවනීය අපේ ලොක්ෂාන්ත මහණනි ගෞතම භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සගරා පුකුණු තෙර වාසය කරන අවස්ථාවේදී සැරියුත් මහරහතන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්න වලට බුදුරජාන් වහන්සේ දීපු පිළිතුරු ආශ්‍රයෙන් තමයි මේ සූත්‍ර දේශනාව දිගහැරුණේ. එතෙන්දී සැරියුත් මහරහතන් වහන්සේ අහන්නේ අපි යම් දානයක් දීලා ඒක මහත්ඵල මහානිසංස වෙනවා නම් ඒ දානෙම මහත්ඵල මහානිසංස නොවන විදිහක් තියෙනවද? ඒ කියන්නේ එකම දානෙ මහත්ඵල මහානිසංස වීම හා නොවීම අතර තියෙන වෙනස තමයි මට තේරෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්න කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාරණා හතක් දක්වමින් කියන ඒ කාරණාව පැහැදිලි කරනවා. යමෙක් මරණින් මතු පරලොව සැපය පරලෝ ප්‍රතිලාභ බලාගෙන දානයක් දෙනවා නම් එහෙම නැත්නම් දානය හොඳ දෙයක් කියලා යන විශ්වාසයෙන් දානයක් දෙනවා නම් එමත් නැත්නම් තමන්ගේ කුල පරම්පරාවෙන් කාලයක් තිස්සේ කරගෙන ආපු දෙයක් කියලා දානයක් දෙනවා නම් එහෙම නැත්නම් වෙන කෙනෙක්ට ලැබිය යුතු දෙයක් කියලා අවශ්‍යතාවය සලසා දීම සඳහා දානයක් දෙනවා නම් එහෙම නැත්නම් කලින් හිටි පිරිස් කරපු නිසා ඒගොල්ලන් සිහි කරමින් දානයක් දෙනවා නම් මගේ හිත සතුරු වෙන නිසා කියලා මේ කියන කාරණා හය මත දානයක් දෙනවා නම් ඒ හැම දෙනාම දෙන දානවලදී ඒගොල්ලන්ට දිව්‍ය සැප සම්පත් ලබා ගන්න පුළුවන්. එහෙම ලබාගෙන නැවත ඒගොල්ලෝ අපාය ගාමි හෝ මනුෂ්‍යත්වයට පැමිණෙන්නේ ඉඩක් අවස්ථාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අතරේ තමන්ගේ හිත පිරිකරක් කොට දන් දෙන කෙනාට චිත්තාලංකාරයෙන් කොට චිත්ත පරිෂ්කාරයෙන් දන් දෙන කෙනාට එයා කියන්නේ දිව්‍ය ලෝක සප්ප ඉක්මවා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන බවත් නැවත මිනිසත් බවට නොපැමිණි අනාගාමී වෙන බවත් තමයි ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සූත්‍ර දේශනාව අදාළ කරගනිමින් කොහොමද අපි මේ කරන ප්‍රතිපදාව එතනට අදාළ කරගන්න කියන එක ගැන බොහොම ලස්සනට ඒ සම්බන්ධීකරණය කළා කියලා මම විශ්වාස කරනවා. يعني හිත පිරිකරක් කරගෙන දන් දෙන්නේ කොහොමද කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. එහෙම කරන්න පුළුවන් මෙහෙම හොත හිත හරිමත සිහිය පිහිටවා ගනිමින් දෙන දානයක් මහත්ඵල මහානිසංසයි කියන එක තමයි අපිට මේ සූත්‍ර දේශනාව සහ ගමේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සලකා බැලුවොත් ගන්න තියෙන අවසාන නිගමනය කියලා මම හිතන්නේ. يعني මේ කෙටියෙන් මතක් කරත් එහෙම ආධුනික අය තියෙන නිසා මේ සතිමත් බව කියන්නේ ගඟක් නම් ඒ ගඟට පහින තොටුපළවල් කිහිපයක් තියෙනවා. ඒකෙන් බුදුන් වහන්සේ හඳුන්වා දීපු විදිහට සතර සතිපට්ඨානෙන් තමයි අපිට මේ සතිමත් බව අපිට මේක හැමෝටම තියෙන දෙයක්. ඒක තීව්‍ර කරගන්න වෙන දෙයක් අඳුන ගන්න පුළුවන් තොටුපළ විදිහට සතර සතිපට්ඨානෙ තමයි හඳුන්වලා දෙන්නේ. එතනෙත් කායानुපස්සනාව ආශ්‍රයෙන් තමයි මේ අපි කරගෙන යන ප්‍රතිපදාව කෙරෙන්නේ. සක්මන සහ පරයන්කේ යෙදෙන කෙනෙක්ට මේ කායानुපස්සනාවේ ඒ යෙදিলা මේ ප්‍රතිපදාව විකටම කරගෙන යන්න පුළුවන්. එහෙම කායानुපස්සනාවේ යෙදෙන කියන්නේ සක්මන හෝ පරයන්කේ යෙදෙන කෙනෙක්ට මුලින්ම දැනගන්න තියෙන දේ තමයි තමන්ගේ හිත එක තැනකට තියාගන්න බෑ. ඒක එහෙම දුවනවා කියලා ඒක දැනගන්නත් අපි සතියෙන් ඊට පස්සේ මෙහෙම දැනගනිමිනුත් අපි ඒක නිතිපතා ප්‍රගුණ කරනකොට ඒක සතියේ තව වැඩි වර්ධනයක් සිද්ධ වෙනවා. අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. එහෙම සතිය වඩන කෙනා ඒ මොහොතක පරයන්කෙක් හරි සක්මනක හරි ඉන්නකොට මේ මුළු ලෝකෙකම තියෙන කරදර ඒ වෙලාවේ දානයක් විදිහට අයින් කළා තමයි අතහැරලා තමයි මේ සක්මනේ හා පරයන්කේ යෙදෙන්නේ. ඉතින් ඊට පස්සේ එහෙම සක්මනේ හෝ පරයන්කේ යෙදෙනකොට හිත දුවන බව එහෙම නැත්නම් හිතේ කම්මැලිකම හිතේ තියෙන එක එක දේවල් දක්මින් මේ සතිමත් බව වඩන අතරේ එක අවස්ථාවකදී කොහොම හරි හුස්මට හරි නැත්නම් ඉරියව්වට හරි නැත්නම් සක්මනේදී පාද ස්පර්ශයට හරි අවධානය යොමු කරනකොට අපි ඒ මොහොතේ අර හිතේ තියෙන මන හිතේ ඇති කම්මැලිකම එහෙම නැත්නම් හිතේ දුවන ස්වභාවයන් පවා දන් දීලා, يعني ලෝකික කරදර, හිතක කරදර මේ ඔක්කොම දන් දීලා එක අරමුණක පිහිටන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවේ අපි මේ මුළු ලෝකෙකම කරදර දන් දීපු නිසා ශරීරයේ එක ස්ථානයක හැරුණම අනිත් ස්ථානත් දන් දීපු නිසා අපිට ඒ දන් දීම ගැන සතුටු වෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. චූල ශුන්‍යත සූත්‍රය අදාළ කරගනිමින් ඒ වගේම එහෙම ලෝකයක්ම දන් දීලා ලබා ගන්න ආනිශංස අවසානයේදී අපිට ඒ අවසානයේ අල්ලගත් හුස්ම හරි එහෙම නැත්නම් පාද ස්පර්ශය හරි ඒකත් අත්තෑරෙන වෙලාවෙත් අපිට එක පාට මේක එතනදී හිත ශක්මත් කරගන්න බැරිවත්මත් කම්පක් නොකරගෙනන්න බැරිවුණත් කාලයක් තිස් මේ ප්‍රතිපදා පුහුණු කිරීමෙන් ඒකත් මේ සතිය වර්ධනයක් වීමක් බව දැනගන්න පුළුවන්. ඒක නිසා මේ අවසාන අතර මේ ප්‍රතිපදා වඩන කෙනෙක්ට ලැබෙන ඕනම දෙයක් බාර ගැනීම හැකියාවක් තියෙනවා. ලැබෙන හෝ නැති වෙන ඕනම දෙයකට මුහුණ දීමේ ශක්තිමත් මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා දීම දීමක් පමණයි එතනින් එහාට ඒ ගැන බලාපොරොත්තුවක් නැති විදිහට අපිට දෙන්න උගන්වනවා මේ ප්‍රතිපදාව කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරා. එහෙම කරගෙන යනකොට මේ ප්‍රතිපදාව කරගෙන යනකොට ඇත්තටම ධර්මයේ උනත් අත්ත හරිනව නෙවෙයි අතහැරෙන ස්වභාවයකට අපිපත් වෙනවා. එතනදී ධර්මයේ පවා අතහැරලා දාන්න හැකියාවක් අපි ලබා ගන්න ඕනේ කියලා ලබා ගැනීම කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම පරිවුට්ටාන සහ විතික්‍රමන කෙලෙස් ගෙවිලා අපේ අනුශය කෙලෙස් නැත්නම් අපේ රුචි අරුචිකම් තේරුම් ගත්තට පස්සේ ඒවත් අපි දන් දෙන එක තමයි මේ ප්‍රතිපදාවේ අවසාන යොමුව කියලා දේශනා කරා. කියන්නේ හිතත් අපි ඇත්තම දන් දීලා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරා සක්මන සහ පාර්යන්කයකින් මහත්ඵල මහානිසංස ලැබිය හැකි දානයක් ලබා ගන්න කොහොමද කියන එක ඇත්තටම අපි දානි කියලා කිව්වම මේ ලොකුවට වියදම් කරලා ලොකුවට ලස්සන ලෝකෙනම් පේන දෙන දාන කියන තමයි අපි හැමදාම කතා කරන්නේ. ඒ නිසා සත පහක්වත් වියදම් වෙන්නේ නැතුව කාගෙන්වත් බලපෑමක් නැතුව මේ මොහොතේ ඕනම කෙනෙක්ට ඕනම අවස්ථාවක කරන්න පුළුවන් දානයක් ගැන සහ එහෙම දානයක් දීලා මහත්ඵල මහානිසංස කරගන්න විදිහ ගැන ස්වාමීන් වහන්සේ බොහොම අර්ථවත් බොහොම වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් අපිට ලබා දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒ ගැන පාද නමස්කාරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ අපිට අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ ආධුනික පිරිස සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව මතක් කරන එක. මම ඒක ෂෙයා කරන්නම් පිරිසට. මම හැමදාමත් කියනවා වගේ මේ සතිමත් බව කියන්නේ අපිට මූලික මානව හිමිකමක් විදිහට සලකන්න පුළුවන් මිනිස්සෙක් වුණු හැම දෙනාටම මේක උපතින්ම ලැබෙන දෙයක්. අපිට කාගෙන්වත් ආශිර්වාදයක් අනුබලයක් උපකාරයක් ඕනේ නැහැ. හැම දෙනෙක්ටම තියෙන දෙයක්. මේක දිනු කරගන්න විතරයි අපිට ඕනේ. ඒක මේ අවුරුදු පහෙන් වැඩි ඕනම කෙනෙක්ට දිනු කරගන්න පුළුවන්. අපි දැක්කලා තියෙනවා සාක්ෂි. එහෙම දරුවෝ අවුරුදු පහේ ඉඳන් ඉහළට දරුවෝ මේක හොඳට දිනු කරන විදිහ. ඒක නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේකට මේ තමන්ට මේක කළ යුතුයි කියන විශ්වාසය සහ තමන්ට මේක කළ හැකියි කියන ඒ උවමනාව තියෙන ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන් කියලා මම ආයෙත් මතක් කරනවා. සාමාන්‍ය නිසලවනේ සතිමත් බව පුහුණු කිරීමේ මූලික අංග දෙකක් තියෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම. ඒ සඳහා වීඩියෝ රාශියක් තිබුණත් මම වීඩියෝ දෙකක ලින්ක්ස් මෙතන දාලා තියෙනවා. දැනටමත් මික්සලාර් එකට සහ Zoom එකට මම මේ තොරතුරු ඇතුළත් යොමු කරලා තියෙනවා. මූලික උපදෙස් ලබා ගන්න අර ලබාගෙන මේ මතකයේ අලුත් කරගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් හෝ නැත්නම් අදාළතෙන් වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒ වීඩියෝස් වලට ගිහිලා මූලික උපදෙස් ආය මතක් කරගන්න කියලා මතක් කර සිටිනවා. එහෙම මූලික උපදෙස් ලබා ගත්තට පස්සේ තියෙන වැදගත්ම දේ තමයි ඇත්තටම අපි දිනපතා මේකට පොඩි වෙලාවක් සුළු වෙලාවක් හරි කමක් නෑ යොමු කරන එක. ඒක තමයි වැදගත්ම දේ. කියන්නේ අපිට පැය 24ක් තියෙන දවසට අපි මේ පැය 24න් කොච්චර වෙලාවක් මේ වෙනුවෙන් යොමු කරන්න පුළුවන්ද කියන්නේ අපිට මේකේ තියෙන වටිනාකමත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒක නිසා තම තමන්ට මේක වටින්නේ කොච්චර ප්‍රමාණයකට ඒ ප්‍රමාණයට අපිට සඳහා කාලය යොදවන්න පුළුවන්. මම දන්නවා අපි හැමදෙනාම බොහොම කාර්යබහුලයි. ඒ වුණාට විනාඩි 5කින් හරි මේක හැමෝටම පටන් ගන්න කියලා මම ගෞරවයෙන් මතක් කර සිටිනවා. එහෙම කළා පැය අවම වශයෙන් පැය දෙකක ඇවිදීමක් පැය දෙකක ඉඳ ගැනීමක් සම්පූර්ණ කරාට පස්සේ දැන් මෙහෙම ඇවිදිනකොට හරි ඉඳ ගන්නකොට හරි ඔබට ලැබි දැනෙච්ච අත්දැකීම් තේරෙන විදිහට වාටාවකට ගන්න. ඇවිදිනකොට කොහොමද කකුල් වලට දැනුනේ, ඉඳගෙන ඉන්නකොට හුස්ම දැනුණාද, ඉරියව්ව දැනුණාද, උදරයේ හුස් පහත් වීම දැනුණාද, ඒවා වෙනස් වුණේ කොහොමද, මේ විස්තර වාටාවට ගන්න. ඊට පස්සේ ඒ වාටා අපිට ලබා දිය යුතු Google form එකත් email ලිපිනයත් මම සඳහන් කරලා තියෙනවා මෙතන. Mixlr එකට සහ Zoom එකට දැනටමත් යොමු කරලා තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ගේ වාර්තා ටික අධ්‍යක්ෂින් ටික මේ මේ අදාළ Google ෆෝම් එකෙන් හා ඊමේල් එකෙන් අපිට ලබා දෙන්න පුළුවන්. අපි හැම ඉරිදාම මේ වෙලාවට මේ වැඩසටහන පවත්වනවා. ඉතින් ඔබ ඔගොල්ලෝ වාර්තා ඉදිරිපත් කළත් නැතත් වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරිපත් කරපු වාර්තා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ උන්වහන්සේට ඉදිරිපත් කරලා ඒ සුදුසු උපදෙස් ඒ පිරිසට ලබා දෙනවා. තමන් වාර්තාව ඉදිරිපත් නොකළත් අනිත් අයගේ වාර්තා වලින් උනත් හැම දිනාටම ඉගෙන ගන්න සුදුසු දේවල් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඒ වගේම මම හැමදාම මතක් කරනවා වගේ මදත් මතක් කරන්න කැමති මේ අපි සක්මනේ හා පරයන්කේ යෙදෙනා වගේම වාර්තා ලිවීමත් අතිශය වැදගත් මේ ප්‍රතිපදාව. ඒක නිසා හැමදාම සක්මන් පරයන්කේ මම කරා මම හරි කියලා හිතන් ඉන්නේ නැතුව මේ දැනෙන අත්දැකීමක් ලියලා අපිට ඉදිරිපත් කරන්න කියලා මතක් කර සිටිනවා. එතකොට මේ ඒ පිරිසිදුවත් එක්ක මේ ප්‍රතිපදාව ඉස්සරහට යනවා නම් තමයි හොඳ. මම හිතන්නේ අපේ ආධුනික පිරිසට ලබා දෙන්න තිබ්බච්ච උපදෙස් එපමණයි. අපිට ඊළඟට තියෙන වැඩසටහනේ ප්‍රශ්න උත්තර වාරයට යොමු වෙන එක ඒ සඳහා මම නදීප් ආරාධනා කරනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කළ ඒ කටයුතු කරන්න කියලා.
බොහොමත්ම පින් රාජිකා අවසරයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි නේද?
එහෙනම් ස්වාමීන් වහන්සේ අවසවත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ ධර්ම සභාවට.
ඒකනේ නදීප් තමයි අපි පිළිගන්නේ ඉන්නේ.
නදීප් ඉතින් ඔබ වහන්සේගේ යාළුවානේ අපි පිළිගන්නේ
නැහැ නේද? වහන්සේ අද වාර්තා දෙකක් ලැබී තිබෙනවා. එකක් වියානා දුවගෙන් අනිත් එක ලිඛිත වාර්තාවක්. මම මුලින්ම වියානා දුවගේ වීඩියෝ එක ප්ලේ කරන්නම්.
නදී වීඩියෝ එකක්ද ඔඩියෝ එකක්ද තියෙන්නේ?
ආ සෝරි ඔඩියෝ එකක් තියෙනවා මම ඒක ප්ලේ කරන්න.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පැහැදිලි වැහෙනවාද?
අර අර බෙල් හඳන්නම් ඇහුණා.
ඒක තමයි මට හිතෙන්නේ ඇහෙන්නේ නැහැ කියලා. ඒක මේ
මම හිතේ වීඩියෝ එකේම මේ
ඔඩියෝ එකේම එච්චරම සවුන්ඩ්ස් නම් නැහැ. කමක් නැහැ අපි එහෙනම්.
ඉතින් මම ප්ලේ කරන්නද?
ආයි පොඩක් මුලින්නම් ප්ලේ කරානම් හරි නදීප් ස්වාමීන් වහන්ස පොඩක් කන දීගෙන හගෙන හිටියනම් හොඳයි කියලා මට හිතෙන්නේ. ඒ ඔඩියෝ එක මෙච්චරම ක්ලියර් නැහැ කියලා මට හිතුණා. ඔඩියෝ කිවරයිද නදී?
තාම ප්ලේ වෙනව රාජ් ගැහෙන්නේ නැද්ද?
ආ එහෙ නැතු ගියා එක පාට.
ඔයාට
ඔලියක අවසන් ස්වාමීන් වහන්ස ඉච්චරයි.
Okay, so the only thing I could hear was Viana talking. The words were not clear, but it's good to hear that you are talking. You are able to talk, right? So we used to get usually the written reports by your mother, but now you start to talk and we hear you talk. So that's a good sign. That's a sign that you are comfortable with us. So it's hard to win a child trust. Difficult to be friendly with a child. So we have that luxury and we are happy about it. So you have to just continue your practice. Just see how you can be mindful during your day-to-day life, and if you have that, if you can just be mindful, that is enough. There is no need to investigate further. There's no need to think about anything else. There's no need to plan for so many years. Instead, you are happy and peaceful in the present moment. That is enough. That very feeling is enough, being aware. So when we say Buddha, the meaning is that he is the one who is awake. That is the meaning. So if you want to become a Buddha, you practice this awareness and that is enough. Just be aware. While walking, you are walking. While sitting, you are sitting. While having your meals or drinking something, you are doing that activity. That is enough. So there is this poem titled Enough. Enough, these few words are enough. If not these words, this breath. If not this breath, this sitting here, this opening to the life we have refused again and again. Enough. So that is enough. These few words are enough. If not these few words, this breath is enough. If not this breath, this sitting here is enough. This opening to the life we have refused again and again is enough. So that is the idea. No need to investigate further, no need to think further, no need to look for a deeper meaning. Instead, this experience is enough. And when you have that ability, when you develop that skill, then you become a Buddha. You don't have to search for Buddhas in the outside world. Instead, you find Buddha inside you. Instead, you become a Buddha. So that very ability we are developing, the ability to be awake. So that's the idea I want to give to Viana and the group. I didn't hear any words, but anyway, this is my feedback.
Thank you very much, Bhante. Swamin Vahansa, ඊළඟ වාර්තාව අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ මට අඳුරු ගන්න අමාරුයි මෙහෙණින් වහන්සේ කෙනෙක්ද ස්වාමින් වහන්සේ කෙනෙක්ද කියලා නම කියන්නත් අවසරයි. Reverend ධම්ම සුපේන්ද්‍ර කියලා නම ලියලා තිනවා ස්වාමින් වහන්ස. වාර්තාව විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ මම ඒක කියවන්න අවසරයි. වාරියපොල ශෛල කලාරාමේ පැවැත්වුණු වැඩසටහන්වලට සහභාගී වුණෙමි. කලල්ගොඩ විපස්සනා මධ්‍යස්ථානයේ පැවැත්වුණු වැඩසටහන්වලට සහභාගී වුණෙමි. සක්මන් භාවනාව දිනකට පැය 3ක් පමණ කරන්නෙමි. ආනාපාන සති භාවනාව දිනකට පැය 2ක් පමණ කරන්නෙමි. එපමණයි ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ. අපි රාජිකත් කලින් අර ආධුනික උපදෙස් දෙන පත්‍රිකාව කියවලා උපදෙස් ටික දුන්නා. අපි ඉතින් ස්වාමීන් වහන්සේගේ ගෞරවණීය ඉලාසිකනවා තව උපදෙස් සපයන්න කියලා.
හොඳයි, ඇත්තටම මේ පුරුදු කරන එක ගැන අහන්න සතුටුයි. වාරියපොළ වැඩසටහනත්ටත් සහභාගී වුණා කියනවා. එතකොට කලල්ගොඩ වැඩසටහන් වලටත් සහභාගී වුණා කියනවා. දැන් කලල්ගොඩ වැඩසටහන මම හිතන්නේ ආපහු ආරම්භ වෙලා තියෙනවා. වාරියපොළ තාම මේ කොවිඩ් ප්‍රශ්න නිසා ආරම්භ වී නැත. නමුත් කමක් නැහැ, පුරුදු කරනවානේ. දවසකට පැය 3ක් පුරුදු කරනවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න එකත් පුරුදු කරනවා. ඉතින් එහෙම පුරුදු කරන එක අහන සතුටුයි. එතකොට අපිට ඊයේත් මම හිතන්නේ කෙනෙක් ප්‍රකාශ කළ දුන්නා, මම මේ කාලෙක ඉඳලා එකතු වෙලා ඉන්නවා.
කාලෙක ඉඳලා ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇහෙන්නේ නැතුව ගියා ස්වාමීන් වහන්සේ අපිට.
දැන් ඇහෙනවද?
ආ, දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
හරි, එතකොට අන්තිමට ඇහුණු වචනේ කියන්න.
එකතන කිව්වා ස්වාමීන් වහන්සේ කලල්ගොඩ මධ්‍යස්ථානයේ වැඩසටහන නැවතින බවක්.
ආව කොවිඩ් නිසා ඒව නතර වෙලා තියලා මම හිතන්නේ ඒක නම් පටන් ගත්තද කොහෙද? වාරියපොළ නම් තාම නැහැ. ඒ මේ කොහෙද ලොකු ස්වාමීන් වහන්සේ සුබෝධාරාමේ කරපු ඒවත් තාම නැහැ. නමුත් කොහොම හරි වේවා මේ සහභාගී වෙලා තියෙනවා, පුරුදු කරනවා. ඉතින් ඒ ප්‍රකාශය අහන සතුටුයි. නමුත් ඔතනින් එහාට තව ගමනක් තියෙනවා. ඒ ගමන සඳහා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරගන්න තියෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා, අන්න මේ මම මේ සම්බන්ධ වෙලා තියෙනවා, මට හරි උනන්දුයි මේ වැඩේට, මට ප්‍රශ්න ගොඩක් තියෙනවා, මම මේ සම්බන්ධ වෙලා අහගන්න කියලා. ඒ විදිහේ උනන්දුවක් තියෙන කට්ටිය ඉන්නවා. නමුත් කතා නොකරොත්, තමගේ අත්දැකීම ප්‍රකාශ නොකරොත් අන්න වැඩේ හරියට සුද්ධ වෙන්නේ නැහැ. කියන්න ඕනේ, කිව්වහම තමයි ඒකේ සුද්ධ වීම වෙන්නේ. ඉතින් මේ කියපු ප්‍රකාශයේ අපි අගය කරන අතරේ මෙතනින් එහාට තව දෙයක් කියන්න වෙනවා. මොකද්ද තව එහාට කියන්න තියෙන වැඩේ? තමුන් ඇවිදින ගමන් මොනවද දැනෙන්නේ කියලා කියන්න වෙනවා. වාඩි වෙලා ඉන්න ගමන් මොනවද දැනෙන්නේ කියලා කියන්න වෙනවා. ඒ අත්දැකීම ප්‍රකාශ කරන්න වෙනවා. ඒක වචනෙට නගන්න වෙනවා. එතකොට අන්න කෙනෙක් ඒකට වටිනකමක් දෙන්නේ නැහැ සමහර විට. මොනවද ස්වාමීන් වහන්සේ ඉතින් ඔය පොළොව පෑගෙන කොට රළු බව දැනෙන්නේ කිතින් එදා ඉඳලා දැනෙනවා කියලා කියනවා. ඒකම තමයි තියෙන ප්‍රශ්නේ. එදා ඉඳලා දැනෙනවා කියලා ඒවා ගණන් ගන්න කැමති නැහැ. ඊට වැඩි එහා ගියපු මොකක් හරි වටිනකමක්, ඊට වැඩි එහා ගියපු පටිච්ච සමුප්පාදයක්, ඊට වැඩි එහා ගියපු වෙන මොකක් හරි භූතයක් හොයා ගන්න හදනවා. ඔන්න වර්තමාන මොහොත ඉක්මෝල යනවා. ඒක නෙමෙයි ඇවිදිනකොට බලන්න මොනවද දැනෙන. අවිලුඹ වදිනවා කිව්වොත් එතන තියෙනවා පටිච්ච සමුප්පාදේ. ආ, මේ රළු බව දැනෙනවා කිව්වොත් එතන තියෙනවා. ආයේ අතරේ මගේ හිත එහෙ මෙහෙ පනිනවා කිව්වොත් එතන තියෙනවා. අන්න ඒ අත්දැකීම වර්තා කරන්න. මම විවේකීව මේ විදිහට දවසට පැය 3ක් ඇවිදිනකොට මොනවද මට දැනෙන්නේ? ඇවිදින පොළව දැනෙනවා, කකුල් වලින් බර මාරු වෙන එක දැනෙනවා, නැවත නැවත හිත හිතවිලි සද්ද පිටිපස්සේ ඇදිලා යනවා කියලා දැනෙනවා. අන්නේ අත්දැකීම කියන්නේ. වාඩි වෙලා ඉන්නකොට මොනවද දැනෙන්නේ? වාඩි වෙලා ඉන්නකොට හුස්ම දැනෙනවා, බඩ පිම්බෑ කියලා දැනෙනවා, පස්ස පැත්ත පොළවට තද වෙලා තියෙනවා දැනෙනවා, සද්ද හිතවිලි වලට අවධානය ඇදිලා යනවා දැනෙනවා. අන්නේ ඒ අත්දැකීම කියන්නේ ඕනි. ඔක තමයි ඔය සතිමත් බව කියන ගඟට බැහැගන්න තියෙන තොටුපළ. ඉදිරිපත් වෙච්ච දේ සමහරු යන හුස්ම බලන්න, හුස්ම දැනෙනවද කියලා ඇහුවොත් නෑ කියලා. ඉතින් හුස්ම දැනෙන්නේ නැතුව කොහොමද හුස්ම බලන්නේ යන්නේ? එතකොට එන්නේ අරස සමහරුනේ ඔලුව කැක්කෝ එන්නේ. ඒ වෙනුවට දැනෙන්නේ මොකද්ද කියලා බලන්න. එතකොට මොකක් හරි තොටුපොළක් කය තුලින් ඉදිරිපත් වෙලා එයි. හුස්මක්, ඉරියව්වක්, හද ගැස්මක්, එහෙම නැත්නම් බඩේ පිම්බීමක්, හැකිලීමක්, මොනවා හරි එකක් ඉදිරිපත් වෙලා එයි. ඇවිදිනකොට කය දිහා බලන්න. මෙන්න විල්ලුඹ පොළොවේ වදිනවා, ඇගිලි හරි නම් දැනෙන්න. ඊට පස්සේ පොළවේ වැලි කැට දැනෙනවා, කකුලෙන් කකුලට බරමාරු වෙනවා දැනෙනවා, එක කකුලක් සොත්ති කකුලක් තියෙනවා කියලා. ඔය විදිහට යම් කිසි දේවල් ටික ඉදිරිපත් වෙලා එනවා. අන්න එතන තමයි තොටුපොළ. මේකෙන් තමයි බැස ගන්න තියෙන්නේ. එතකොට ඒ බැස්ම අපිට කිව්වේ නැත්තම්, ප්‍රකාශ කරේ නැත්තම් ඉතින් වැඩේ අමාරුයිනේ. ඒකින්ද තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන්න ඕනේ. ඒකත් ඇත්ත කියවෙන දේ කියන්න ඕනේ. සමහර කෙනෙක් කියනවා හරි හරි අන්න දැන් ඊයේත් එක්කෙනෙක් ඇවිල්ලාද ලොකු රචනයක් ලියලා තුණා. ඉතින් රචනත් ලියන්න කියනවා, ඊට පස්සේ ලියන්න ගියාමත් තව ඒවා කියනවා. ඉතින් ඕක තමයි ඉතින් වැඩේ. කොහොම නමුත් ලොකු රචනයක් ලියලා තුණා. ඔක්කොම කතා කරලා තියුනේ අන්න හොඳට ඇවිදිනකොට මෙහෙම කකුල වදිනවා, මෙහෙම බරමාරු වෙනවා, මේ විදිහට තමයි හැරෙන්නේ, මේම තමයි වේගය අඩු කරාම, මේම තමයි වේගය වැඩි කරාම කියලා ලොකු පිටු දෙකක වார்த்தාවක් ඉතින් ලියලා තිබුණා. හරි හොඳයිනේ. හැබැයි මම ඇහුවා ඊට පස්සේ, හරි දැන් ඔක්කොම ටික අතරේ සද්ද ඇහෙනවද? සද්දත් ඇහෙනවා. හිටිවිලි, හිටිවිලිත් එනවා. එතකොට මොකද කරන්නේ? ආයක ගැන මුකුත් වார்த்தාව නෑ. එතකොට අර අර ලස්සන මං හිතන්නේ පොඩි කාටුන් එකක් හරි මොකක් හරි එකක තියෙනවා. මෙයා කියන all is fine, ඔක්කොම හරි, කිසි ප්‍රශ්නයක් නැහැ කිය කිය වාඩි වෙලා ඉන්නවා. මේසයක් ගාව තේකකුත් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. ගේත් ගිනි අරගෙන, පුටුවටත් ගිනි ඇවිලිලා, ඔලුවත් ගිනි අරගෙන. නමුත් කියනවා නෑ නෑ, කිසි ප්‍රශ්නයක් නැහැ, all is fine, ඔක්කොම හරි, ඔක්කොම කිසි ප්‍රශ්නයක් ගැටලුවක් නැතුත් තියෙනවා කියලා. එතකොට මොකද්ද මේ තමුන්ට දැනෙන අත්දැකීම නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට අන්න අර වැරදි ටික මග හැරලා කියන වෙන්න පුළුවන්. කියන්න ඕනේ ටිකක් විතරක් කියන වෙන්න පුළුවන්. හැබැයි මම මේ කියන කතාව පරස්පර විරෝධී. අපි කියනවා සමහර වෙලාවට කියනවා ඔක්කොම අර කතන්දර තිවිද්දි සිහිය පිහිටවපු මොහොත ගැන විතරක් කතා කරන්න. ඒකත් හරි. ඒක යම් කිසි කෙනෙක්ට අපි පෙන්වලා දෙන පාරක්. හරි, අර තිවිද්දි සිහිය පිහිටවපු අවස්ථාවේ මොනවද දැනෙන්නේ? ඒක තමයි ආරම්භ කරන විදිය. නමුත් ආරම්භ වුණාට පස්සේ ටික කාලයක් කරගෙන ගියාට පස්සේ තමුන්ගේ අත්දැකීම ඉතුරු කොටසත් කියන්න වෙනවා. හිතවිලි එනවා. හිතවිලි වල අන්තර්ගතය අපිට වැඩක් නැහැ. හිතවිලි එනවා. හිතවිලි හැම මොකද කරන්නේ? මෙන්න මෙහෙම මං කරනවා. සද්ද එනවා. සද්ද හැම මොකද මං කරන්නේ? ආ මෙහෙම කරනවා කියලා අන්න අර අත්දැකීම ප්‍රකාශ කිරීම පුදුම වටිනකමක් එතන තියෙනවා. ඒ ප්‍රකාශ කිරීම ගන්න බැරි නම් ඉතින් අපි සමහර විට යන්නේ කොහෙද කියලා නොදන්නා වෙන්න පුළුවන්. ඒක නිසා මේ ලියපු කෙනාට කියමු අපි උත්සාහ කරන්න ඊළඟ සතියේ මෙන්න මේක වචනෙට දාන්න. ඇවිදින්න, ඇවිදලා ඒක වචනෙට දාන්න. වාඩි වෙලා ඉන්න, වාඩි වෙලා ඉඳලා ඒක වචනෙට දාන්න. ඒ අත්දැකීම ප්‍රකාශ කරන්න. සරල අත්දැකීම. එතනින් එහාට මුකුත් අපි ඒ අමුතු ලෝක වලට ගියපු ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සරල අත්දැකීම කිව්වහම එතනින් බොහොම පැහැදිලි, ආ එහෙනම් දැන් ඉදිරියට මොකද්ද කරන්න ඕනි කියලා. ඒ විදිහ උත්සාහයක් ගන්න කියලා අපි කියමු පුරුදු කිරීම ගැන ඉතින් ඇත්තටම සතුටුයි.
කියලා තිනවා පැය තුනක් සක්මන් භාවනාවත් පැය තුනක් පැය දෙකක් පරියන්කයක් කරනවා කියලා ඉතින් ලොකු මන්ට ලොකු අදකින් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න පුරන් ලිව්වොත් එහෙම.
ඒක නෑ, ලොකු කැපකිරීමක් කළා තිනවා. දවසට පැය පහක් වෙන් කළා තිනවා කියන්නේ නේ, සෙල්ලන්නේ නෑ, සෙල්ලන්නේ නෑ. එතකොට ඒකේ අපි තව ටිකක් ඉදිරියට යන නම් කියන්න තියෙන තමන්ගේ සක්මනක් හොඳ සක්මනක් එකක් තෝරගන්නකෝ. ඔය පැය තුනම අපිට ඕනේ නැහැ. එකක් එක සක්මනක් තෝරගෙන ඒක ගැන විස්තරයක් කියන වාක්‍ය 10කින් 15කින් අත්දැකීම. ඊට පස්සේ එක පරයන්කයක් තෝරගන්න ඒක ගැන විස්තරයක් කියන්න වාක්‍ය 10කින් 15කින්. එච්චරයි අවශ්‍ය වෙන්නේ.
සොයිනන්සර තව දෙයක් පැහැදිලිලා මට තිබිච්ච ප්‍රශ්නයක් ඇත්තටම මේ මුල් අවස්ථාවල වාර්තා ලියනකොට කියනවා සතියේ පිහිටු වෙලාවේ දැනුනේ මොකද්ද, වුනේ මොකද්ද, අපි ප්‍රතික්‍රියා කරේ කොහොමද කියන්නේ පස්සේ ඔක්කොම ටික ලියන්න කියනවා. මම මටත් ඇත්තටම තිබුණා ඒක ඇත්තටම ඒක එකිනෙක පරස්පර විරෝධී කියලා. ඉතින් සෝයන්වාසී ඇත්තටම කොහොමද ඉතින් මුලින් එහෙම කියනවා පස්සේ වෙනස් විදිහට කියන්නේ කියලා. ඒකත් මට ඉතින් අද තමයි පැහැදිලිව සෝයන්වාසී අපි ඉතින් මෙච්චර කාල සතිය ඇදුවත්
නෑ, ඇත්තටම පරස්පර විරෝධී කතාවක් මේ කියන්නේ. එතකොට අර අර නිත්‍ය සංඥාව, අර දැඩි නිත්‍ය සංඥාවකින් ඉන්න කට්ටියට හරි අමාරුයි. ඔන්න පිඹගෙන කඩුපොළු අරගෙන එනවා, ඔබ වහන්සේ එදා මෙහෙම කිව්වා අද මෙහෙම කියනවා, මොකද මේ කියලා එනවා. ඉතින් ඒලාට පොඩි ජොලියකුත් තියෙනවනේ අප්පා. නැත්තම් ඉතින් අපිට නිකන් පොඩි කම්මැලි කමනේ තියෙන්නේ මේ පැවිදි ජීවිතේ. ඉතින් අර එහෙම කෙනෙක් ආවහම පොඩි පොඩි එකේ ගතියක් තියෙනවා. දැන් පාවුගේ දාසක කෙනෙක් ආව ඈ ඉතාලියේ කාලා කාලා ස්මෘතා වෙනකන් කාලා. හරිද? කාලා ඉතින් ඇවිල්ලා අවුරුදු 45 50ක් වගේ ඇති. ඉතින් ඇවිල්ලා ආවට මොකද කාපු ඒවා පිට දානවනේ මේ වගේ පරිසරයකට අහම. ඉතින් එනවා ඉතින් රත් වෙලා එනවා. අනිත් බඩේ සද්ද නගාගෙන එනවා. වමනෙට එනවා අනිත් පැත්තෙන් යන්න එනවා. ඉතින් ඕක තමයි ක්‍රමේ. ඉතින් දවස් 3ක් කතා කරා කිසිම පණිවිඩයක් දෙන්න බෑ. කිසිම පණිවිඩයක් දෙන්න බෑ. ඊට පස්සේ හදිස්සියේ තා මොකද්ද කියලා ගෙදරත් ගිහිල්ලා ආවා. ආපහු මේ එන්න කියලා එනවා කියලා ඉතින් ඔන්න ඔය බොරුවක් දාලා කොහොම හරි පොරොන්දු කුත් කරගෙන ගිහිල්ලා ආවා කොහොම හරි මිනිස්සයා. ඇවිල්ලා ආයි තව දවස් දෙකක් කතා කරා ගන්නම බෑ. මුකුත් පණිවිඩයක් දෙන්නම බෑ. ඊට පස්සේ ඔව් කොහොම හරි තුන්වෙනි දවසේ ඉතින් එනකොට ඉතින් මගෙත් ඉතින් ඔය ඉරු ඉර ඉර රතු ඉර වහිනවනේ. ඉතින් ඊට පස්සේ ටිකක් කොහොම කොහොම හරි ගහන ඔබ වහන්සේ මේ පුදුම කෙනෙක් තමයි ඔබ වහන්සේ ඉඳ තමයි මම මේ දෙවනි පාර ආවේ. නැත්තම් මං එන්නේත් නැහැ. ඔබ වහන්සේ මේ රෞද්‍ර විදියට කතා කරනකොට අපිට මේක මේ කරගෙන යන්න හිතෙනවද? මුකුත් කිව්වේ නැහැ මට මේ දවස් 3ක් දැන් මේ දවස් 3ේම කතා කළා. මේ මනුස්සයා කියනවා මුකුත් කිව්වේ නැහැලු. කිසිම උපදෙස් ලැබුණ නැහැලු. අර පටියක් ආන්න කිව්වලු. ඒක ඇහුවට මුකුත් තේරුණේ නැහැලු. මේ මම ඉතින් මේ මට හිතිච්ච විදියටලු කරේ. මේ විදියට මේ අපිව මෙහෙම මේ එහෙම උපදේශක් දෙන්න නැතුව මේ විදියට මේ කරන එක හරිද කියලා එන චෝදනාවක්. ඊට පස්සේ මං කිව්වා මේ දැන් උපදේශල් ලැබුණ නැහැ. දැන් පැටි ඇහුවෙත් නැහැ. දවස් 3ක් කතා කරා. ඒකෙදි උපදේශල් ලැබුණෙත් නැහැ. දැන් හරි තේරෙනවද මොකද්ද? නැහනේ. තාම කිව්වේ නැහනේ මුකුත්. තාම කිව්වේ නැහැ මුකුත්. ඊට පස්සේ කොහොම හරි කතා කළා. අන්තිමට කොමාරි කියනවා මට ඉතින් ඒ වුණාට ආදරෙත් හිතනවලු කතා කරනවා. ඔහොම තමයි. ඊට පස්සේ යන දවසේ ඇවිල්ලා අඬලා උපවාසයේ තමයි මට මේක කියලා දුන්නේ කියලා යනවා. ඉතින් අර දෙපැත්ත අන්ත දෙක බයිපෝල තමයි. එක වෙලාවකට මරාගෙන මැරෙන්න එනවා. තව වෙලාවකට කසාද බැඳගන්න එනවා. ඕක තමයි තියෙන්නේ. ඉතින් කොහොමාරි ඉතින් මේ ඕක තමයි ප්‍රශ්නේ. ඔය වැඩේ ටික ටික සුද්ධ කරගන්න ඕනේ. ඒ දෙන්න ඕනේ. එක පාට කියන්නත් බෑ. කියන ඒවා පරස්පරයි. ඒ නිත්‍ය සංඥාවෙන් ඉන්න කට්ටියට ඒක විතරයි තේරෙන්නේ. නමුත් මේක ඇත්තටම මේ දෙපැත්තට බර වෙන ප්‍රතිපදාවක්. වමට බර නම් කියනවා දකුණට ඵලයන් කියලා. දකුණට බර නම් කියනවා වමට ඵලයන් කියලා. මේ දෙපැත්තේ බැලන්ස් එකක් තියෙනවා. එතකොට ඉතින් ඒ විදිහේ ප්‍රවේදයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ පරස්පර භාවයේ තේරෙනවා නම් නමුත් මොකක් හරි මෙතන අර්ථයක් තියෙනවා, මොකක් හරි මේ කියන කතාවේ තේරුමක් තියෙනවා කියලා කෙනෙක්ට තේරෙනවා නම් එයා ටික ටික උත්සාහ කරලා බලනවා මේ කියන දේ මොකද්ද. මේ කිව්වට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. හරි එහෙනම් මම කොහොමද මේක තේරුම් ගන්නේ කියන උත්සාහය තමයි මේ තියෙන්නේ. කිව්වට තේරෙන්නේ නැහැ තමයි ඇත්තටම. කිව්වට තේරෙන්නේ කරලාම බලන්න ඕනේ. කරලා බලනකොට අන්න වැඩි වැඩියෙන් තේරෙන්න ගන්නවා. ඉදාට වැඩි අද තේරෙනවා. ආපහු තව මාසයක් දෙකක් තුනක් යනකොට තව ටිකක් තේරෙනවා. ඒ විදිහේ ගමනක් තියෙන්නේ. වේදෙන් මේ කොහොමද ඉන්නේ? ආපු ගමන් දෙන්නෙත් නැහනේ. නිකන් අය දෙන්නත් බෑනේ. ඉතින් ඔහොම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඒකින් ද අපි කියමු මේ විදිහට ටිකක් ටිකක් කරනකොට දැන් නදීප් මෙච්චර කාලෙ ඉඳලා නදීප්ටත් දේවල් තාම තේරෙනවා නම් ඉතින් අනිත් කට්ටියටත් ඒ විදිහේ ගමනක්. ඒ ගමන බොහොම ප්‍රායෝගිකයිනේ. එහෙම නැත්නම් එකපාරට ඔක්කොම තේරෙනවා කිව්වොත් ඒක වෙන විශ්සු කතාවක් වෙනවා.
වාර්තා අවසන් ස්වාමීන් වහන්ස, අපිට සභාජුලයිනාකින් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසර තිබෙයිද?
එහෙම තියෙනවද?
වහන්සේගෙන් අවසර තියෙනවද කියලා?
තියෙනවා නම් දෙමු.
මෙතන iPhone කියන නමින් ඉදිරිපත් වෙලා තිනවා. අපි කලිනුත් ඉල්ලා සිටියා තමුන්ගේ නියම නමින් ඉදිරිපත් වෙන්න කියලා. කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඊළඟ වැඩසටහනේ සිට තමුන්ගේ නම ඉදිරිපත් කරන්න කියලා. අන්මියුට් කරලා දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. iPhone කියලා නම දාලා තියෙන්නේ.
iPhone අන්මියුට් කරන්න පුළුවන් දැන්?
සමාවෙන්න. මගේ නම දීප්ති මුතුමුණි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම ඇතරම එළියට ගිහිල්ලා වෙන වැඩක් කරලා ආපු ගමන් මේ මේක ඕන් කරගත්තා. මට නම වෙනස් කරන්න අමතක වුණා. මට සමාවෙන්න එකට. ස්වාමීන් වහන්ස මට මම මේ සක්මන් භාවනාව කරනකොටත් මට ගොඩක් වෙලාවට කරන්න ගොඩක් කරන්න වෙලාවක් නැහැ. මම පර්යංකේ වාඩි වෙලා ඉන්නකොටත් මට දැනෙන්නේ මට දැනෙනවා නිකන් මං අඩිය බිම තියෙනකොට මම කනෙක්ට් වෙනවා කියලා විශ්වයත් එක්ක. එතකොට මේ දැන් හැම අඩියක් තියෙනකොටම මට හිතෙනවා මේ මම මේ 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 සම්බන්ධ වෙන්නේ මේ විශ්වයත් එක්ක. එතකොට මම මේ විශ්වයත් එක්ක එකක් බවට පත් වෙනවා කියලා. ඊට පස්සේ මම පර්යන්කේ වාඩි වෙලා ඉන්නකොටත් මට මගේ කය දිහා බලන් ඉන්නකොට වුණත් මගේ කය පොළවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට වුණත් මගේ කය පුටුවක් එක්ක සම්බන්ධ වෙලා තියුණ වුණත් මට ඒ මොනවාම අවස්ථාවකදී වුණත් මට හිතෙන්නේ ඒක මම විශ්වත් එක්ක ඒ මොහොතේ සිහියෙන් ඉන්න වෙලාවට මම විශ්වත් එක්ක කනෙක්ට් වෙනවා වගේ. එදා මං උදේ මම එහෙම පරයන්ක යෙදලා ඉන්නකොට මට දැන් මේ කනේ මට දැනෙනවා මේ කනේ මට මේ කුලඟ හැප්පෙනවා වගේ මට දැනෙනවා. ඊට පස්සේ මට තේරෙනවා මේ කනේ අනිත් කනේ දෙකේම හැප්පෙන කුලඟ එකයි. ඒ කියන්නේ කන ඇතුලෙන් ගිහිල්ලා මේ අනිත් කනත් එළියෙන් යන්නේ මේ එකම දෙයක් කියලා වගේ තමයි මට දැනෙන්නේ කියලා. ස්වාමීන් වහන්ස මේ ඒකනම් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්ස?
හොඳයි, එතකොට මේ ඒ විදිහට සම්බන්ධතාවයක් දකින්න එක හොඳයි. මේ විදිහට කතා බහ කරන එකත් හොඳයි. එතකොට කතා බහ කරලා පැහැදිලි කරගන්න අපිට පුළුවන්. ඉතින් ඒ විදිහේ සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ අපි වටපිටාවත් එක්ක මේ විශ්වයත් එක්ක කෙනෙක් බවට පත් වෙනවා. මෙච්චර කාලයක් අපි හිතුවා මේ මේ මම වෙනම කෙනෙක්, මං මේ විදිහට වෙනම ගමනක් යනවා, මට මේ වළං කරගන්න ඕනේ, මේ දේවල් මට ඕනේ, මම තමයි පොර කියලා හිතාගෙන කටයුතු කරා. නමුත් අන ටික ටික මේ ප්‍රතිපදාවේ දෙනකොට තේරෙනවා මේ ගංගා නම් ගඟේ වැලි තලාවේ වැලි කැටයක් වගේ මම. මේකත් මමත් මේකේ කොටසක්. නමුත් මට විශේෂයක් දනවන්න, මට එහෙම අමුතු ස්වභාවයක් පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් එහෙම සම්බන්ධතා ඇති වෙනවා. දැන් ඊයේත් එක්කෙනෙක් කතා කරා, එයා වෙන ගැලැක්සි එකකින්, ගැලැක්සි A ටැබ් කියලා වෙන ගැලැක්සි එකකින් තමයි එයා කතා කරේ. ඉතින් ওই විදිහට වෙන වෙන සම්බන්ධතා, විශ්වයත් එක්ක තියෙන සම්බන්ධතා ඇති වෙනවා. එතකොට ඒක හොඳයි, ඒ සලකුණ දකින එක හොඳයි. මම මේ විදිහේ නිවීමකට පත් වෙනවා. මම මේ විදිහේ විවේකයකට පත් වෙනවා. ඒ විවේකේ නිවීම මට පහසුවක් දනවනවා. ඒක හොඳ සලකුණක්. නමුත් ඔතනින් එහාට තව ටිකක් ගමනක් තියෙනවා. මොකද්ද ඒ ගමන? දැන් ඔය ප්‍රකාශ කරනකොට කිව්වා මෙහෙම මට හිතෙනවා කියලා කිව්වා. ඒ හිතනවා කියපු ඒ වචනේ තියෙනවානේ. ඒ වචනේ තුලම ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ ගැබ් වෙලා තියෙනවා. දැන් පෞගේ දවසක මම මොකක් දෙකක් වැඩසටහනක් කරන්න ගිහිල්ලා මේ හාමුදුරු කෙනෙක්. හාමුදුරුවරු දාන බෝලේ ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් බැට් කරන්න ඕනේ. කොහොම නමුත් ඔන්න කියනවා මං ඇහුවා දැන් මොනවද දැනෙන්නේ වර්තමාන මොහොතට එළඹුණාම. ඊට පස්සේ ඔන්න ඉතින් කට්ටියගෙන සද්ද ඇහෙනවා දැනෙනවා, පස්ස පැත්ත පොළොවට තද වෙලා තියෙනවා දැනෙනවා, හුස්ම වැටෙනවා දැනෙනවා කියලා ඔහොමම කියනවා. ඒ අතරේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මේ ඔබ වහන්සේ මේ කියන එක වැඩක් ඇති දෙයක්ද නැති දෙයක්ද කියලා හිතවිල්ලක් මට ආවා. එහෙම හිතවිල්ලක් දැනුණා කියලා කියනවා. එතකොට තේරෙන කට්ටියට තේරෙන ඇති මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මං කෝවා ඉතින් ඕක බොහොම බරපතල වටිනා හිතවිල්ලක් විදියට පෙන්වන්න උත්සාහ කරාට මොකද ඕකත් හිතවිල්ලක්. ඕකත් හිතවිලි මල්ලට දානවා මිසක් අපි එතනින් එහාට වටිනකමක් දෙන්නේ නැහැ. එතනින් එහාට උත්තරයක් ලබා දෙන්න උත්සාහයක් ගන්නේ නැහැ. අන්න ඒකත් හිතවිල්ලක්. මේක හරිද වැරදිද කියලා හිතන එකත් හිතවිල්ලක්. මේ හාමුදුරුවෝ පචයක්ද මේ කෙලින්නේ කියලා හිතන එකත් හිතවිල්ලක් තමයි. ඒතර හිතවිලි මල්ලට දැම්මට පස්සේ එතනින් එහාට ඒක ගැන කතාවක් කරන්න බෑ. ඔය පොත් ලියන කට්ටිය, ඔය ලස්සන ලස්සන රචන ඉදිරිපත් කරන කට්ටිය, ඔය PhD කරන කට්ටිය තන්නේ කරන වගේ හිතවිල්ලක් ප්‍රපංචයක් තුල තමයි ඉන්නේ. ඉතින් අර ගංජා සුරුට්ටුවක් ගාගෙන ඔන්න ඉතින් ලියනවා. පටන් ගත්තාම ලියනවා ලිවිල්ලක්. ආයි නෑ. හිටගෙන නිවන් දකින්නේ කියෝන මිනිස්සයා. එපමණකට ලියලා තියෙනවා. නමුත් අන තමුන්ගේ ජීවිතේ කොහොමද කියලා බැලුවොත් ජීවිතය අවුලක්. නමුන් යැපිලා ඉන්නේ කොහොමද කියලා බැලුවොත් යැපිලා ඉන්න බෑ. ඉතින් එන්නේ විදිහේ මායාවක් ඔය හිතවිලි තුළ තියෙනවා. හැබැයි ඒ විදිහේ මායාවක් නැහැ අපේ මේ ඇඟ තුළ. අපේ ඇඟට දැනෙන දැනීම් තුළ, මේ කය තුළ ඒ විදිහේ මායාවක් නැහැ. අපි අහලා දෙනවා අවුරුදු 7 දරුවෙක් නිවන් දකිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ප්‍රතිපදාව අවුරුදු 7ක් කළොත් නිවන් දකිනවා කියලා කියනවා. එතකොට ඔය කියන කතාව මොකද්ද? දැන් මේ මෙහෙම කියමුකම ඔය අපේ කය, අපේ ඇඟ අවුරුදු 7කට වැඩිය වයස නැහැ. අවුරුදු 7 තමයි ඔකේ තියෙන වැඩිමල් මාංශුවේ තියෙන වයස. ඈ එතකොට ඔය හිතනම් ගොඩක් වයසයි. ඔය හිත කල්ප ගානක් පරණ හිතක්. එතකොට අන්න අර අවුරුදු 7ක කය අල්ලගෙන, ඒ ලදරු කයක් අල්ලගෙන අපි සිහියක් පිටවනවා. මොකද අදහස? මෙන්න මේ මගේ මේ මහලු වෙච්ච, මේ පරණ වෙච්ච, මේ දුරන්න වෙච්ච, මේ විදිහට වයසට ගියපු හිත මම අන්න ලදරු හිතක් බවට පත් කරනවා. මේ විදිහට නොයෙකුත් හිතවිලි වලින් පැටලෙච්ච මේ හිත මම අන්න සරල හිතක් බවට පත් කරනවා. ඕක තමයි තියෙන ප්‍රතිපදාව. හිතවිලි වලින් පැටලිලා වෛවර්ණ වෙලා තියෙන හිත විවර්ණ කරනවා. පැටලුම් අරිනවා, සරලත්වයකට අරගෙන එනවා. එතකොට ආධුනිකය හැම වෙලේම ලොකු ප්‍රකාශ නිකන් මොනවද කියන්නේ, වෛවර්ණ ප්‍රකාශ, ලොකු ප්‍රශ්න ගැටලු ගොඩාක් යාට තියෙනවා. කාමරයක් පුරවන්න පුළුවන්. නමුත් කරගෙන 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 යනකොට අන්න මේකේ ප්‍රතිපදා වැඩෙන කෙනෙක් ඉන්නවා නම් එයාට ප්‍රශ්න ගැටලු නැති වෙලා යනවා. කියන්න දෙයක් නැහැ. ඊයේ අවුරුදු 16 ළමයිකුත් කියනවා කියන්න දෙයක් නැහැ. වාඩි වෙලා ඉඳියා විනාඩි 40ක් කියන්න දෙයක් නැහැ. මේ ටික ලිව්වෙත් බොහොම අමාරුයි කියලා කියනවා. මොකද අන්න අර සරලත්වය, අර එවලේවල අතහරින හැකියාව, ඒ විදිහේ ශක්තියක් ගොඩ නැගිලා එනවා. එහෙම නැති වුණාම අපි පේනන ඔන්න අවුරුදු 5කට කලින් ඔයාමට මෙහෙම කිව්වා. අවුරුදු 4කට කලින් මෙහෙම කිව්වා. මට මෙන්න මේ විදිහ වචනයක් කිව්වා. ඒකින්ද මං ආපහු මේ වගේ වැඩ කරන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහට අර පරණ රෙකෝඩ්ස් තියාගෙන ඒ වැරියස් තමයි තාම වැඩ පවත්වන්නේ. නමුත් අන්න අර විදිහේ සරලත්වයක් බාරගන්න කෙනෙක්, ඒ වගේ සරලත්වයක් බාරගන්න හිතක් අන්න අර මේ නේව දැඩි ලෙස ගන්නේ නැහැ. ඒවා ලිස්සලා ලිස්සලා යනවා. එතකොට ඒ ලිස්සලා යාම සඳහා අපි අර කයකට අනුග්‍රහයක් දෙන්න ඕනේ. ඒක නිසා ඔය ලැබිලා තියෙන ඉඩ කඩින් බලන්න, මම ඇවිදිනකොට මගේ ඇඟට දැනෙන්නේ මොකද්ද කියලා. ඒ දැනෙන ඒ අත්දැකීම බොහොම සරලයි. ඒක අපිව මායාකාරී විද්‍යාවකට අරන් යන ස්වභාවයක් නැහැ. ඊළඟට වාඩි වෙලා ඉන්නකොට බලන්න කොහොමද දැනෙන්නේ කියලා. අන්න ඒ අත්දැකීම බොහොම සරලයි. ඒක අපිව මුලා කරන ස්වභාවයක් නැහැ. එන්නේ ඒක ගැන කතා කරන්න. ඒක ගැන කතා කරන හිතවිලි ගැන කතා කරන්න ගියොත් හරි අපහසුකටපත් වෙනවා, හරි පැටලවමකට ලක් වෙනවා. ඉතින් දැන් මං ඇහුවොත් දැන් මේ වෙලාවේ වාඩි වෙලාද ඉන්නේ කියලා, වාඩි වෙලාද ඉන්නේ පුටුවක හරි මොකක් හරි වාඩි වෙලාද ඉන්නේ?
ඔව් ස්වාමීන් වහන්සේ, බිම වාඩි වෙලා ඉන්නේ.
බිම වාඩි වෙලා ඉන්නවා කියලා කොහොමද දැනෙන්නේ? ඇස් දෙක පියාගෙන අවධානය යොමු කළ බැලුවොත් කොහොමද දන්නේ මම දැන් බිම වාඩි වෙලා ඉන්නවා කියලා?
මගේ මේ පස්ස පැත්තයි, මගේ කකුල් වල පැත්තක්, කියන්නේ මගේ මම එරිමිනියක තගෙන ඉන්න හින්දා මගේ අර මේ උඩ කකුලේ උඩ පැත්තේ යට කෑල්ල විතරක්, ඒ කෑල්ල දෙක විතරක් බිම වදිනවා. ඊට පස්සේ මගේ පස්ස පැත්ත බිම වැදිලා තියෙනවා. මගේ අත් දෙක, මගේ මේ ෆෝන් එක අතින් අල්ලගෙන හින්දා අත් දෙක මං මගේ මේ කලව දෙකට තද වෙලා තියෙනවා. සා මං අත් දෙකින් ෆෝන් එකක් අල්ලගෙන ඉන්නවා.
ඔව්, ඒ ඉරියව්ව අපිට දැනෙනවා. ඊට පස්සේ සමහර විට තව ටිකක් කියලා බලනකොට හුස්මක් හරි බඩ පිම්බීමක් හැකිලීමක් හරි තව තව හද ගැස්මක් වගේ හරි මොනවා හරි දැනෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ඉරියව්ව ගැන කතා කරන්නේ මෙන්න මෙහෙම ටිකක් මට දැනෙනවා මගේ කය තුලින්. අන්න ඒක අපි මුලා කරවන්නේ නැහැ. ඒක අපි හැමෙලේම සරලත්වයක් දිහාවට අරන් යන එකක්. එතකොට ඒ ඉරියව්ව ගැනත් අහන්න සතුටුයි. අන්න මේ විදිහේ අවස්ථාවකට ඒ ගෞරවය දීලා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක වටින දෙයක්. විශේෂයෙන් අපි මේ දුරස්ථව සම්බන්ධ වෙනකොට ඉතින් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. සමහර විට ඒ අර ධර්ම දේශනා කරනකොට මේ මේ විදියට තියෙන්න ඕනේ, මේ මේ ආකාරයෙන් මේ පිරිස ආහන පිරිස ඉන්න ඕනේ කියලා පැනවීම් තියෙනවානේ ඒ ධර්ම ගෞරවය සඳහා. ඉතින් ඒකෙදී අපිට ඒවා දිග පවත්වන්න අපහසුතා එනවා මේ විදියට. එතකොට අපි කියන අඩමු ගානේ ආරාධනා කරන කෙනාවත් ඒ විදියට සැරසිලා ඉන්න, ඒ සංවිධානය කරන පිරිසවත් මේ විදියට මේ ඒ ධර්ම ගෞරවයේ පිහිටලා ඉන්න කියලා. එතකොට මේ සම්බන්ධ වෙන කෙනෙක් මේ විදියට කතා කරලා අන්න තමන් ධර්ම ගෞරවයේ පිහිටලා මේ විදියට වාඩි වෙලා ඉන්නවා කියන දේ අහන්නත් සතුටුයි. ඒ විදියට ඉඳියාම අපිට අනිරියව්ව දැනෙනවා. එන්නේ ඉරියව්ව දිහා බලන එක නැවත නැවත අගය කරන්. එතකොට සමහර විට ඔන්න සද්දවලට යනවා. සද්දවල ගියාට කවනේ ඒ බව දැනගන්න. හිතවිලි එන්න පුළුවන් අර වගේ විශ්ව අදහස් එක්ක. ඒ බව දැනගන්න. ඒ හිතවිල්ලක් පමණින් දැනගෙන නැවතත් මගේ ඉරියව්වට මං එළඹෙනවා. සද්දවලත් සමහර විට කතන්දර ගෙතෙන්න පුළුවන්. නමුත් ඒ ඉඳලා හිටලා සද්දයකට තමයි කතන්දර ගෙතෙන්නේ. මේ අක්කු බලන්නකෝ මට මේ භාවනා කරන්න දෙන්නේ කෑ ගහනවනි කියලා වගේ එන්න පුළුවන්. ඒකත් හිතවිල්ලක් පමණයි විදිහට දැකලා නැවතත් තමුන්ගේ කයට එළඹෙන. එහෙම එහෙම බලනකොට ওই කය තුල ඔయిత වැඩිය ප්‍රමුඛ වෙලා සමහර විට උස්මක් පිම්බීමක් හැකිලීමක් හද ගැස්මක් වගේ දෙයක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. මොනවා හරි කමක් නැහැ, පැය භාගයක් හරි විනාඩි 15ක් හරි වාඩි වෙලා ඉඳියොත් නිරීක්ෂණයක් තියෙනවා. ඒ දැනෙන දේ නැවත නැවත නිරීක්ෂණය කරන්න. ඇවිදිනකොටත් ඒ වැඩේම තියෙනවා. ඇවිදිනකොටත් නැවත නැවත බලන්න මගේ ඇවිදිනකොට වයිවිල්ලුඹ වදිනවා. කකුලෙන් කකුලට බර මාරු වෙනවා, මේ විදිහට මාරු වෙනවා කියලා යම් යම් විදියක නිරීක්ෂණයක් තියෙනවා. අන්නේ නිරීක්ෂණය එකතු කරන්න එතකොට අපිට ඇත්තටම තව තව ඉදිරියට පාර පෙන්නන්න පුළුවන්. ඔය නදීප් කියනා වගේ අද කිව්වේ ටිකයි, තව තියෙනවා. තව තියෙනවා. හැබැයි ටික දෙන්නේ නැහැ. ඔබ කල්ල ඉවර වෙනකන්. අර බුදුහාමුදුරුවෝත් කියනවානේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මේ ඔබ වහන්සේ දැන් මේ 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 ඔළුවට තට්ටු කරන්න ගියා මිනි ඔළුවකට, මට එයා මැරුණ තැන ගිහිල්ලා ඉපදිච්ච තැන හොයන්න බෑ. එයිදී ශක්තියක් මට තියෙනවා. සාමාන්‍ය ඔලු කටු වලට තට්ටු කරාම මට කියන්න පුළුවන් මෙයා මෙහි ගිහිල්ලා ඉපදුනා කියලා. නමුත් මේ ඔලු කට්ටේ ගැන එහෙම අදහසක් කියන්න බෑ. අයියෝ ඕක කියාගන්න බැරිද? මම නම් දන්නවා කියලා බුදුහාමුදුරු කියනවා. මේ රහතන් වහන්සේගේ වීස් කබලක් මලාට පස්සේ ඔලු කට්ටක් තමයි මේ ගෙනහලා තියෙන්නේ. අයියෝ මම නම් දන්නවනේ. ඊට පස්සේ කියනවා අනේ ඉතින් මටත් කියලා දෙන්නකෝ. එතකොට මම මේ කරගෙන යන බිස්නස් එක තව ටිකක් වැඩිපුර හොඳට කරගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරු කියන බැබේ එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ අපේ බජාර් එකේ කට්ටිය විතරයි අපි කියලා දෙන්නේ. ඒක නිසා පැවිදි වුණොත් ටික කාලයක් පැවිදි දම් පිරුවොත් අන්න ඒකත් කියන්නම් කියලා. ඊට පස්සේ අර මනුස්සයා කියනවා යාළුව ටිකට මට මේක කියලා දෙනවකෝ පැවිදි වුණොත් මම ඒකින්ද පැවිදි වෙලා මේකත් අහගෙන එන්නම්. එතකොට අපිට ලෝකෙම කාලා ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ වන්න පැවිදිලා ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? අන්න දන්නේම නැතුව ගිහිල්ලා තමුම්ම රහත් වෙනවා. රහත් වුණාට පස්සේ ආ දැන් දන්නවනේ, දැන් ප්‍රශ්න විසඳිලා කොහෙද මේ මලාට පස්සේ ඉහිල්ලා තියෙන්නේ කියලා එයාම දැනගන්නවා. අන්න ඒ විදිහ ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් නන්දහාමුදුරන්ට කතා කරගෙන ගිහිල්ලා අර ජනපති කල්යාණි ගැන හිත හිත ඉන්න නන්දහාමුදුර අරන් ගිහිල්ලා අන්න පරවි පා වගේ රතු පාට පාද තියෙන දිව්‍යාංගනාව ඉන්න කොහෙදෝ තැනකට අරන් යනවා. අරන් ගිහිල්ලා කියනවා නන්ද බලන්නකො කකුල් කියලා කියනවා මේ බුදුහාමුදුරු. බලලා කියනවා ආ මේ මේ ජනපද කල්යාණේ වැඩක් නැහැ නේද ස්වාමීන්, මේක නිකන් අර වැඳිරියෙක් වගේනේ, මේගොල්ලෝනේ නියම පොරවල් කියලා කියනවා. මේගොල්ලෝනේ නියම කට්ටිය කියලා කියනවා. හරි 500ක් දෙනවා මේ වැඩේ කරෝ. අන්තිමට ඔන්න නන්දහාමුදුරුවන්ට දෙන්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ ටික කාලයක් කරගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? ඉබේම ගිහිල්ලා රහත් වෙනවා. ඉතින් කියනවා අනේ අර 500 ඔබ වහන්සේ තියාගන්න මට ඕනේ. මට ආසාව නැති වෙලා ගියා. ඉතින් මේ විදිහේ වැඩක් තියෙන්නේ. ගින්ද තව දවසක් තව ටිකක් කිව්වොත් තව ටිකක් කියලා දෙනවා.
එමයි සයිලන්ස්.
රාධිකා අත ඔසලා තියෙනවා. කතා කරන්න පුළුවන් රාධිකාද?
බොහොම සුති නදී අතන කතා කරන්න ඉතින් හිතන්නේ මොනවද කතා කරන්න තනිට කියලා එකපාරට අමතක වුණා මට. කොහොම වුණත් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ගෞරවන ස්වාමීන් වහන්සේගේ මම පාද නමස්කාරයෙන් සමාවිල්ලා හිටිනවා. මේ මං කරන ගිහිපු විහිළු නිසා ඔබ වහන්සේගේ හිත රිදුනාද කියලා මට පස්සේ හිතුණා. ඒ නිසා ඉස්සෙල්ලා මම සමාවිල්ලා සින්න ගෞරවන ස්වාමීන් වහන්සේගෙන් මං කතා කරනකොට මොනව හරි වැරද්දක් වුණා නම් ඒ ගැන සමාවෙන්න කියලා.
මේ 13 ආමඳුරු කියන දෙන්න එපාලු.
ආ 13 ආමඳුරු නම් කොහොමවත් දෙන්නේ නැහැ මට. ඒක නම් කියලා හිටන්නේ ඔබ වහන්සේ දෙනවනේ මට එච්චරයි දරගන්න.
අපි වැරද්ද කිව්වොත් මොකද්ද මේක කියන වැරද්ද කියලා මතක නැහැ නේ. ඉස්සෙල්ලා මේක කියන්නකො.
ඒක අතක නැත්තම් කවන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සෝමයන් මං අත්දැකීම් කියන්නයි. මේ 13 ස්වාමීන් වහන්සේ කොහොමටවත් මට සමාව දෙන්නේ නැහැ. ඒක නිසා මේ අපි ඊගෙන කතා නොකරමු ස්වාමීන් වහන්සේ.
ඔව් ඒවා කියන්න එපා මේ සභාවල් වල.
එහෙමයි. මට අත්දැකීම් විදිහට කියන්න තියෙන ඇත්තටම මේ මම කාලයක් තිස්සේ නෝට් කරපු දෙයක් දැන් මගේ හිත කියලා මම හිතන් ඉන්න දේ කොහොමද මේ දෝලණය වෙන්නේ කියලා හිත මෙහෙට මට තේරෙනවා නිකන් ඕක හිටපු ගමන් හිතා ගන්න බැරි විදිහට හේතුවක් නැතුව සමහර දේවල් වලට කැමති වෙන හැටි සහ සමහර දේවල් වලට අකමැති වෙන හැටි. දැන් මම හිතනවා හේතුවක් තියෙනවා කියලා ඒකට ඇත්තටම බැලුවොත් ඉන් ඩෙප් බැලුවොත් මට එහෙම ලොකු හේතුවක් හොයාගන්න බෑ. හැබැයි ඒක නිකන් ඒක නිකන් කලින් ප්ලෑන් ප්‍රී ප්ලෑන් එකක් විදිහට යන දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. දැන් සමහර දැන් හිතනකො දැන් ඔන්න එක කාලෙකදී එක දෙයකට හරි කැමති හරි නිකන් ලොකු ඇටැච්මන්ට් එකක් ලොකු රාගයක් වගේ දෙයක් තියෙනවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ඒක දිහාම හිතෙනවා අයියෝ මේක මොකද නිකන් තුනොදකින් වගේ ඒක ගැනම හිතෙනවා. ඊට පස්සේ ඔන්න කාලයක් මොකක් හරි දෙයකට ලොකු ද්වේෂයක් තරහක් එනවා. ඉතින් ওই තරහය ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවා. ඊට පස්සේ කාලයක් ගියාම එහෙම තරහක් තිබුණාද කියලා හිතන්නත් බෑ වගේ එහෙම හිතෙනවා. කාලයක් තැන් මං ඕක නෝට් කරා. දැන් එක දෙයකට රාගයක් එනවා කාලයක් ඕක එන කාලයක් ඕක තියෙනවා. ඊට පස්සේ කාලයක් ගියාම නැති වෙනවා. එතකොට දැන් මේ වෙනකොට මට කියන්න පුළුවන් මට මොනවා හරි දෙයකට රාගයක් එනවා නම් මං දන්න ඔන්න රාගය දැන් මේ වෙලාවේ මට මේ කැමැත්තක් මේ දේ හරි මේ කෙනාගෙන හරි ඇති වෙනවා කියන කියන්නේ පසුබිම් සාධකත් එක්ක මට ඒක ජජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ටික කාලයක් තියෙනවා මට දැන් ඔක පවතිනවා කියලා පේනවා. ඊට පස්සේ කාලයක් ගියාම එහෙම ලොකු හේතුවකුත් නැහැ. ඒකත් ඔහේ නැති වෙලා ගිහිල්ලා කියලා තේරෙනවා. හැබැයි දැන් ඔබ තියෙන වෙලාවේ සමහර ලාට පොඩ්ඩක් ප්‍රපංච කරන්න පොඩි කැමැත්තකුත් තියෙනවා කියලා මම දන්නවා. ඒක ඉතින් හොඳත් නැහැ වගේ තමයි. උනාට ඉතින් එහෙම ගානකුත් නැති සීල කැඩෙන්නේ නැහැනේ. ඊයත් කොහොමදෝ සීල කැඩෙන්නත් කිසි ගැටලුවක් නැහැ කිව්වා. ඉතින් ඒක නිසා දැන් ඔහොම දෙයක් මම නෝට් කරලා තියෙනවා කාලයක් තිස්සේ. අනිත්‍යය තමයි මම දැක්ක. ඇත්තට මම මේක මේ අන්වේ ඥාන වලින් දැනගෙන හිටපු දෙයක්. ඔය ගෝයෙන්කා ක්‍රමයේදී ඒක කියනවා දෙයක්. අපි ඇත්තට මේ ඇඩික්ෂන් එකක් තියෙනවා. ඒ ඇඩික්ෂන් එක තියෙන්නේ බාහිර දෙයකට හරි පුද්ගලයකට හරි නෙවෙයි. තමන්ගේ හිතේ තමන්ගේ කයේ දැනෙන මේ සෙන්සේෂන්ස් වලට කියලා ඒක කියනවා. ඕක මම කලින් මේ සුතමේ ඥානයේ වශයෙන් මට තිබිච්ච දෙයක්. හැබැයි දැන් ඔය දැන් මම මේ මෑතකදී දැක්කෝ මගේ හිතේ දෝලනයත් එක්ක මට තේරිච්ච දෙයක් තමයි දැන් මට කෙනෙක්ට හරි දෙයක්ට හරි කැමැත්තක් තියෙනවා නම් ඒ මොකක් හරි ඒ දේ ගැනම හිතනකොට මගේ නිකන් පපි පොඩි තිගැස්මක් හරි මොකක් හරි දෙයක් එන ඔන්නේ තිගැස්මට තමයි මම කැමති. ඇත්තටම අර බාහිර දෙයට නෙමෙයි මගේ කැමැත්ත තියෙන්නේ ඔන්න ඔය තිගැස්මට තමයි මම කැමති. එතකොට ඒක පෝෂණය කරන්න තමයි මම අර මම කරන ඔක්කොම සංස්කාර ටික කරන්න ද කියන එක කාරණේ මට හිතුනේ. වගේම ද්වේෂය ගැන ගත්තොත් එහෙම ඒකෙත් ද්වේෂය එච්චර ඉක්මනට මට අල්ලන්න බෑ. ඇත්තම රාගේ කැමැත්ත වගේ ද්වේෂය මට අල්ලන්න බෑ. හැබැයි ඔය එක දෙක අවස්ථාවකදී මම දැකපු දෙයක් තමයි මේ ඩ්‍රයිව් කරනකොට මට තරහ හරි බය හරි ආපු වෙලාවක ඒකටත් මට දැනෙන්නේ පපු තිගැස්මක් එනවා. හැබැයි ඒ තිගැස්ම අර රාගෙට එන තිගැස්මට වඩා වෙනස්. සහ ඒ තිගැස්මට මම කැමති නෑ. එතකොට මට හිතෙන්නේ අපි ওই කැමැත්ත හා අකමැත්ත කියන එක එන්නේ අපේ ওই තියෙන සෙන්සේෂන්. අපි කැමති සෙන්සේෂන්ස් එනකොට අපි කැමති. එතකොට රාගය හරි මොකක් හරි කැමැත්ත පිටතර යනවා. අකමැති විදිහට දැන්න සෙන්සේෂන්ස් වලට අපි ද්වේෂය හරි වෛරය හරි මොකක් හරි එහෙම කියනවා. ඉතින් මට හිතුණා මේ ටිකක් ආందోලනාත්මක ප්‍රකාශයක් තමයි. ඒනකොට මට මගේ මම දාන්න මගේ ඥාති පිරිස ඔක්කොම ඉන්නවා එතන අහගෙන. ඒනකොට මට හිතුණා මේ එහෙම දෙයක් මං මගේ හිත කියන මේ ලොකු හාමුදුරු කියන එක අර පට්ට පඳුරු මොකද්ද ඒක ගැන දැක්කා. ඉතින් ඒක මේ සභාව කියලා මට හිතුණා පිරිසිදු කරගන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ. ඒකයි මම ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඔබ වහන්සේගෙන් ඒකට උපදේශක් අවවාදයක් ලබා දෙනවා නම් කැමති ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට ඇත්තටම මේ දෙපැත්තට දෝලනයක් ඉතින් කාගේ හිත තුලක් තියෙනවා. ඒක දැකගන්න පුළුවන්. දැකගන්න පුළුවන් මේ විදිහ ප්‍රතිපදාවක් කරනකොට සමහර විට කෙනෙක්ට අපි කරුණාබර වචනයක් කියනවා. එතකොට පුදුම බොක්කෙම තමයි කියන්නේ. එයා ඒකට දක්වන ප්‍රතිචාරයේ අපි බලාපොරොත්තු වෙන දේ නොවේ නම් අන්න අනිත් පැත්තට මරාගෙන මැරෙන ගානට යනවා. එතකොට දැන් අර අර ආපු මිනිස්සයාටත් තියෙන වෙලෙඩේම තමයි අර අර කලින් ආව කෙනෙක්. ඒක හැමෝටම තියෙන ලෙඩක්. නමුත් අර ටිකක් වැඩි වුණාම අන්ත දෙකට යන දුර වැඩි වුණාම ළඟ ළඟ කරකිනවා. එතකොට කියන ඔබ වහන්සේ පුදුම රෞද්‍රයි බලන්න මට මේ දවස් තුනකට කිසිම උපදේශයක් දුන්නේ කිසිම තෙතක් අනුකම්පාවක් නැති හාමුදුරු කෙනෙක් කියලා. ඊට සණීප පැත්තරම කියනවා ආදර තිතනාලු වුණාට මට. ආදර තිතනාලු මේ මේ කතා කරගෙන යනකොට. ඉතින් ඒක තමයි ආදරෙයි මොකද්ද? ද්වේෂෙයි ලව් ඇන් හේට් අතර තියෙන අර තින් ලයින් එකක් කියනවනේ. ඕක තමයි ඒ අන්ත දෙක. ඒ දෙක අතර දෝලනයක් තියෙනවා. ඒ දෝලනේ දකින්නවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට ওই දෝලනේ තියෙන තාක්කල් ඕක කෙනෙක්ට අපි අඳන්න පුළුවන් නේ හොඳට. හොඳට වර්ණාවක් ගැව ගම ඕන වැඩක් ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් කෙනෙක් තරහ යන වචනයක් කිව්වොත් ඒ මනුස්සයාගේ ජීවිත කාලයටම තරහ වඳිනවා. ඒක තමයි වැටේ තියෙන්නේ. ඔය ඇඳීම අඩු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට අන්න රත් කරනවා වතුරේ දානවා රත් කරනවා වතුරේ දානවා දෙපැත්තට දොලණයක් කරනවා. ඒතර සමහර වෙලාවට ඔය ඔය සෙන් කතාවකක් තියෙනවා. කෙනෙක් ඇවිල්ලා අහනවා මේ 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 කොහෙද මේ දිව්‍ය ලෝකේ කොහෙද මේ අපාය තියෙන්නේ කියලා අහනවා. එතකොට ඒ හාමුදුරු කියනවා හමුසේ කවුද? ඊට පස්සේ මම මේ පැත්තේ ඉන්න හමුදාවේ ඉන්න සේනාධිපති. මට රජතුමා දීපු කඩුව තමයි මම මේ පළඳගෙන ඉන්නේ කියලා කියනවා. අයියෝ හමුදාව කර ගන්න වටින එකෙක්ද මුණ දියා බැලුවම ඉඟන්නේක් වගේ. මොකෙද්ද මේ කොහොමද දන්නේ හමුදාවකට ගිහ උසස් නැහැනේ වැඩි කියලා කියනවා. කිව්ව ගමන් මේ මනුස්සයට තරහ යනවා. තරහ ගිහලා ඔන්න දත් මිටි කාගෙන ඉනකොට තා මොකක් හරි එකක් කියනවා. කඩුව ඇදලා ගන්නවා. ආ ඔය තින්නේ අපාය. ඔන්න බලපන් අපාය කියලා කියනවා. ආ ඊට පස්සේ කඩුව බිම අතාරිනවා. කඩුව බිම අතාරලා අන්න යම් කිසි විදියක සමාව ඉල්ලනවා. මගේ අතින් වරදක් වුණා සමාවෙන්. ආ ඔය තියෙන දිවි ලෝකේ. ඉතින් ඕක තමයි අන්ත දෙක. ඔය කර තමයි ඔය බයිපෝල කතාව කියන්නේ. එතකොට අපිටත් ඉතින් යම් යම් පමණට බයිපෝල තමයි. කාට කාටත් තියෙනවා බයිපෝල. එතකොට ඒ ගතිය දැක ගන්නවා නම් ඒක වටිනවා. ඉතින් අර පොඩි දරුවෙක් ගම පොඩි දරුවටත් ඇත්තරම තරහ ගියාම එයා තරහෙන් කෑ ගහනවා බඩු මුට්ටු පොළේ ගහනවා අඬනවා. හැබැයි එතනින් ඉවර කරනවා ඒක. අර අර කවුන්ට්ස් තියාගෙන ඉන්නේ නැහැ දෙන්නම් උඹට කියලා තියාගෙන ඉන්නේ නැහැ. සතුටු වුණාම hina වෙනවා, එමේ දුවනවා, දඟලනවා. එතනින් ඉවර කරනවා. නමුත් අපේ හිතවල තියෙන අවුල තමයි අපි ඒක දිගට දිගට අරගෙන යනවා. ඒතකොට ඒ වෙලේවල අතහැරලා යන්න පුළුවන් නම් තරහා ගියාට අවුලක් නැහැ. අර විදියට සතුටු හිතනට අවුලක් නැහැ. නමුත් එතනින් ඒ වැඩේ ඉවරයි. එතනින් මේ වැඩේ ඉවර කළා යන්න පුළුවන්. මේවට හේතු කාරණා මොනවද? ඇයි මේක මොකද මේ මුනේ? මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ කියලා අහා 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 නැවත 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 දඟලනවා කියන්නේ. නැවත 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 හුස්ම ඉර කර ගන්නවා කියන්නේ. නැවත නැවත පපුවේ අමාරු හදා ගන්නවා කියන්නේ මොකද්ද? අන්න අරක තව දිගට දිගට අරන් යනවා. තව දිගට දිගට අරන් යනවා. එතකොට ඉතින් අර ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීලාම තමයි ඒක හදා ගන්න වෙන්නේ, මුව හත තියා ගන්න වෙන්නේ. ඉතින් අපි කියමු නැවත නැවත රත් කරනවා, නැවත නැවත වතුරේ දානවා, නැවත නැවත රත් කරනවා, නැවත නැවත වතුරේ දානවා. ඒවැනි වූ සිදුවීම් වැඩි වැඩියෙන් දිගටම අත්දකින්න ලැබේවා. ඒවැනි වූ ගුණ වර්ණනා කරන සහ අනිත් පැතර බයින කට්ටිය වැඩි වැඩියෙන් හම්බ වේවා. එතකොට එහෙම එහෙම කරනකොට මොකද වෙන්නේ? අන්න ටික ටික තේරෙනවා මේක මම කොච්චර වලිගු උඩ තියාගෙන දැඟලුවත් වැඩක් නැහැ. තරහා ගිය වෙලාවට අන්න තරහ ලෝකයක්. ඊට පස්සේ පේමෙන් බැඳිච්ච වෙලාවට ඔන්න ආදර ලෝකයක්. ඔය දෙක අතර හෝමාරුවක් තියෙන. එතකොට ඔන්න ඕකට අහු නොවී ඉන්නවා නම් කෙනෙක්, එයා තමයි මේ විවේකේ දකින්නේ. ඒ අහු නොවී ඉඳීම ඉතින් කාලෙත් එක්ක දියුණු වෙන ශිල්පයක්. තරහ තරහ වලට මුහුණ දීලා ඒ අන්තය දැකලා නැවත නැවත අර විදියට පේමණී අන්තය දැකලා ඒ අන්ත දෙක නැවත නැවත දකින්නකොට මගේ මේ හිත මේ අන්ත දෙකෙන් ටික ටික දුරස් කරගත්තොත් යහපති, මට මේ වෙහෙසෙන් පොඩ්ඩක් අත් මිදුණොත් යහපති කියන පරිවර්තනයක් එනවා. පරිවර්තන හිතල කල්පනා කළ ගන්න දෙයක් නෙමේ. ඒ වෙනුවට මේ හිතම ඕකෙන් දුක් ගන්න, ඕකෙන් සතුට වෙන ස්වභාවය පොඩ්ඩක් ඈත් කරගන්නවා. ඒතර අපි හිතනවා මේ අපි කියන්නේ pain pleasure. ඒ කියන්නේ දුක සහ සැප දෙකක් කියලා. නෑ, සැප කියන්නේ දුක, දුක කියන්නේ සැප. ওই දෙක එකට සම්බන්ධ දෙයක්. සැපාවත් අනිවාර්යයෙන් එක පිටිපස්සේ දුක හැංගිලා තියෙනවා. දුකාවත් එක පිටිපස්සේ අනිවාර්යෙන් සැප හැංගිලා තියෙනවා. සැප කියන්නේ දුක, දුක කියන්නේ සැප. ඒක නිසා අන්නේ දෙකෙන් මයින් වුණොත් තමයි කෙනෙක්ට විවේකයක් පහසුවක් අත්දකින්න වෙන්නේ. ඒ සඳහා කරන්න තියෙන එකම දේ මේක දිගට දිගට පුරුදු කරන්න. තව 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 ප්‍රශ්න ගැටලු ඉතින් ඔළුවේ දාගන්න නම් දෙයක් නැහැ, නිබ්බේ වෙනවානේ. ආකේ අනේවත් ඉතින් පොඩ්ඩ ආලල දාගන්න ස්වභාවයක්ත් තියෙනවානේ. ඉතින් ඒකෙන්ද එහෙම එහෙම රත් කරමින් වතුරේ දමමින් නැවත නැවත උත්සාහවත් වෙන්න කියලා අපි කියමු.
හයි ස්වාමීන් වහන්සෝ, දැන් ඒ ස්වභාවය දන්න නිසා ඉතින් බටර් කගා වැඩ ගන්න කට්ටියකුත් ඉන්නවා ඉතින් අපේ මෙහෙම. සා ඉතින් අපිත් ඒ වැඩ කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. කොහොම කින් ඔබ වහන්සේගේ උපදෙස් වලට?
නාමන්ත අත ඔසල තියෙන අන්මියුට් කළා කතා කරන්න පුළුවන් ස්වාමීනාස්. අපිට වෙලා තියෙනවා නේ ස්වාමීනාස්? අපිට
තියෙනවා තියෙනවා, අපිට වෙලා තියෙනවා.
නාමන්ත කතා කරන්න පුළුවන්.
බොහොම තියෙන බොහොම ස්තුතියි තිරුවන් සරණයි ස්වාමීනාස්. අවසරයි මේ මට දැන් පසුගිය දවසක රැකියාවේ වෙනස් යම් කිසි වෙනස් වීමක් සිදු වුණාට පස්සේ මට තේරුණා එතනදී මේ මගේ හිත ප්‍රපංචවලට වැඩි යන්නේ නැතුව මේ විතර්ක මට්ටමින් මේ ගැටලුවට මුහුණ දුන්නා කියලා. සමහර හැඟීම් බර වෙන්න පුළුවන් මොහොතවලත් පුළුවන් තරම් විතර්ක මට්ටමටම සීමා කරගන්න පුළුවන් වුණා. නිකන් කාන්දමකට අල්පිනත්තක් ඇදිලා වගේ අර හිත ප්‍රපංචවලට යනකොට අනිත් පැත්තට සතිය විසින් ගෙනල්ලා විතර්ක මට්ටමින් නවත්තලා දානවා. ඉතින් ඒක හොඳ දෙයක් විදිහට මට තේරුණා. ඒ වගේම මේ ඒකට මුණ දෙදි තේරුණා මට දැන් මගේ කය තියෙනවා, ඊට පස්සේ විඤ්ඤාණය වගේ මොකක් හරි නිකන් ඒ කය ඇතුලේ තිලා එහෙම දඟර ගහලා වගේ තියෙන බවකුත් තේරෙනවා. ඊට පස්සේ සංඥාත විදිහට තමයි අනිත් හැමදේම මට පේන්න ගත්තේ. ඉතින් අර අවධානයේ තීව්‍ර වෙලා තියෙන මේ වගේ දෙයක් වුණාම සාමාන්‍යයෙන් මගේ මේ සතිය අවධානයේ සෑහෙන තීව්‍ර වෙලා සපෝට් එකට එනවා. එතකොට තමයි මට තේරෙන්නේ මේ රූප වේදනා සංස්කාර කියලා තව තුනක් පංච උපාදානස්කන්ධය ඔස්සේ බුදුරජාණන්සේ දේශනා කරලා තිබ්බට මට ওই රූප වේදනා සංස්කාර කියන මේවත් එච්චර තේරුමක් වෙන්නේ නැහැ. වැඩිය ප්‍රබලව හිතට එන්නේ සංඥා කියන එක. ඒ කියන්නේ හඳුනා ගැනීම කියන එක. ඉතුරු ඒවා නිකන් ඉබේම සිද්ධ වෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ. මට ඒවා එච්චර මේ පැහැදිලිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් විඥානය වගේ මොකක් හරි දෙයක් අර සංඥා කියන දේවල් මේ අවශෝෂණය කරගෙන ඒක ප්‍රොසෙස් කරනවා වගේ එකක් තියෙනවා කියලා තේරුම් යනවා. ඉතින් ඒකෙදි දැන් සතිය දියුණු කරනකොට මොකක් හරි මෙතන විඥානය වගේ දෙයක් පැහැදිලි කියලා තියෙනවා කියලා පේනවා. සංඥා එක සමග බාහිර ලෝකයේත් එක ගනුදෙනු කරන බවක් තියෙනවා. ඉතින් මේ මට මේක ටිකක් අමුතු අත්දැකීමක් වුණා. මම කවදවත් පංච උපාදානස්කන්ධයේ එහෙම දෙකකට සීමා වෙලා මට පේන බවක් මට ඉස්සර තේරෙලා නැහැ. ඉස්සර මට තේරුනේ හැමදෙස්සම මේ බුදුහාමුදුරුවෝ කිව්ව විදිහටම මේ පහම එක සමානව වැඩ කරනවා, යෝධ්‍ය පහක් වගේ ඉන්නවා, ඒ ක්‍රියාකාරීත්වය සමානව සිද්ධ වෙනවා කියලා. නමුත් දැන් මේ සිද්ධියේ තේරුණා ඒක එහෙම නෙමෙයි. මේ ටිකක් මෙහෙම වෙනසක් පහෙන් දෙකක් වැඩිම මතු වෙනවා මේ ප්‍රමුඛව පේන්න තියෙනවා වගේ අදහසක් ආවා ස්වාමීන් වහන්සේ. ඒක එතකොට ඒක ගත්තරම කලින් අර රාජිකත් ඉස්සෙල්ලා කිව්ව චක්‍ර වගේ හිත පැත්තෙන් පැත්තට එහෙම දෝලණය වීමක් තියෙනවා කියලා ඒක වගේ එකක් ඉස්සෙල්ලා මට තේරුණා. නමුත් දැන් ඒ කියන්නේ සමහර කාලවල හිතේ ශ්‍රද්ධාව බලවත් වෙනවා, තව සමහර කාලවල ශ්‍රද්ධාව ගණන් ගන්නේ කරුණු විමසීමෙන් ප්‍රඥාව පැත්තට තමයි වැඩිපුර යන්නේ. නමුත් අර මේක ආවට පස්සේ මට තේරෙනවා එහෙම ශ්‍රද්ධාවකුත් නැහැ එහෙම අපිට ප්‍රඥාවට එහෙම මේ ගොඩක් අන්තයකට යamak සිද්ධ වෙන්නේ නැහැ. නිකන් අර නිකන් මධ්‍ය ලක්ෂයක වගේ බොහොම මේ අඩු පරාසයක ඒත් ලොකු ශක්තියක් දැනෙනවා. මේ කරන වැඩවලදී ලොකු අවධානයක් එනවා. නමුත් ඒක එන්නේ සංඥාව විඥානේ ඊට පස්සේ විතර්ක මට්ටම වගේ කියන මට්ටම් වලින්. සමාවෙන්න සවින්නාස මේ වචන පාවිච්චි කරලා මේ වචන වෙනුවට වෙන ආදේශක සරල වචන මට තේරෙන්නේ නැහැ හොයාගන්න. ඒ නිසා මම මේ ප්‍රකාශයක් ඉදිරිපත් කරේ. මම මෙහෙම ප්‍රකාශයක් මට මේ ඒක මගේම හිත ඇනලයිස් කරද්දී තමයි මට තේරෙන්නේ මේ මගේ ප්‍රකාශයක් මේ වගේ දෙයක් මට සිද්ධ වුණා කියලා. ඒක සවින්නාසයට ඔබවහන්සේට ඉදිරිපත් කරනවා මේ උපදේශ සඳහා. සවින්නාස තිරුවන් සරණයි. අවසරයි.
හොඳ එතකොට ඔයවිදිහ නිරීක්ෂණයක් තියෙනවා. එතකොට ඒකේ ප්‍රකාශයක් කරනවා මේ විදියට ඉස්සර මට මේ දේවල් ප්‍රමුඛ වෙලා පෙවුණා. දැන් නමුත් මම දන්නවා ඒක නෙමේ මේ තියෙන්නේ. ඒ වෙනුවට වෙන දේවල් ටිකක් තමයි දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් අර පංච උපාදානස්කන්ධය ගැන කිව්වත් ඒක වගේ තමයි. මට තේරෙන්නේ සංඥාව තමයි ප්‍රමුඛ වෙන්නේ. ඊටු ටික ප්‍රමුඛ වෙන්නේ නැහැ වගේ කියලා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම අතරිනුත් අන්න ප්‍රඥාව, සද්ධාව වගේ දේවල් තමයි ප්‍රමුඛ වෙන්නේ. ඉතුරු ඒවා ප්‍රමුඛ වෙන්නේ නැහැ කියලා. ඉතින් කමක් නැහැ. ඒ ඒ දැකීමක්නේ. ඉතින් නාමන්ත කියපු කල්තාව ඇතුළතම උත්තරේ තියෙනවා. ඉස්සර මම එහෙම දැක්ක, දැන් මම මෙහෙම දකිනවා. ඊට පස්සේ තව ටික දවසකින් තවත් වෙනස් විදිහකට දකි. තවත් වෙනස් විදිහකට දකි. ඉතින් ඒක නිසා ඒ නිරීක්ෂණය හොඳයි. හරි. ආපහු තව කාලෙකින් ඕකේ අනිත් පැත්ත කියන්න පුළුවන්. දැන් සංඥාව නෙමෙයි ප්‍රමුඛ වෙන්නේ, වෙනුවට වෙන දෙයක් ප්‍රමුඛ වෙනවා කියලා කියන්න පුළුවන්. ඊළාට ඉන්ද්‍රිය ධර්ම තුලිනුත් වෙන දේවල් තමයි දැන් තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක කාලෙත් එක්ක වෙන පරිවර්තනයක්. දැන් ඊයේ පොඩි දරුවෙක් කියනවා මොකද්ද, 16 වගේ ඉන්න දරුවෙක් කියනවා මොකද්ද, මම කලින් සතියක සිහිය ගැන ලොකු උදන්වැනීමක් කරාලු. මේකට පුදුම ආසාවක් තියෙන්නේ මට. නියමිත සිහිය පාටි පිටවල තියෙනවා. නියමිත සතිමත් බව පුරුදු කරන්න පුළුවන්. දවස පුරාම මේක කරන්න හිතෙනවා කියලා එන උදන් ගැනීමක් කරාලු. එතකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වලු, ඕකත් එයි කියලා කිව්වලු. ඕකත් ටික දවසකින් නැතිලා එයි කියලා කිව්වලු. දැන් මට කියන්නත් hina යනවා, දැන් නම් සිහිය පුරුදු කරන්න හිතෙන්නේම නැහැ. මේ විදිහට හෙන කම්මැලි මේ වැඩේ කරන්න කැමැත්තකුත් නැහැ. ඉතින් මේ එහෙම නොකරත් බෑ, උනාට කරන්න ශක්තියකුත් නැහැ කියලා මොකක් හරි මේකට විසඳුමක් දෙන්න කියලා කියලා දුන්නා. ඒතර ඒකටත් කියන්නේ මොකද්ද? ඕකත් යයි. මොකක්ද යයි? තව සති දෙක තුනකින් ආපෝවිල කියලා දැන් නම් ආවෝ නියමෙට වීරිය තියෙනවා, නියමෙට උත්සාහවත් වෙලා තියෙනවා, නියමෙට සිහිය පුරුදු කරන්න පුළුවන්. ඉතින් ඕවා තමයි අන්ත දෙක. එතකොට එකාන්තයකට ගියාම ඒක තමයි යාගේ ලෝකෙ ඉදිරිපත් කරනවා. මෙන්න මේකමයි ඇත්ත, මේකමයි මේ බලන්නකෝ කියලා ඉදිරිපත් කරනවා. නමුත් අන්න තව ටික දවසකින් අනිත් අන්තයට යනවා. එතකොට කියනවා නෑ නෑ නෑ, ඒක නෙමෙයි, මේකයි ඇත්ත, මේ බලන්න කියලා. ඔය දෙකම පොඩක් පැත්තකින් තියලා ඒකත් යයි කියන අදහසින් බැලුවා නම් අන්න එතකොට තේරෙනවා ටික දවසකින් අර පරිවර්තනය වෙනවා. තවට දෙදසකින් ආපහු අනිත් පැත්තට මාරු වෙනවා. දෙපැත්තට හුවමාරුවක්, අන්ත දෙකට හුවමාරුවක් තමයි තියෙන්නේ. ඒකට අර අන්ත එකට ගියාම වලිගේ උස්සගෙන දඟලනවා වෙනුවට පොඩ්ඩක් බලන්න පුළුවන් මේකත් යයි කියන අදහසින් බලන්න පුළුවන්. ප්‍රශ්නයක් අහාම මේකත් යයි කියන අදහසින් බලන්න පුළුවන්. බොහෝ ජොලියෙන් නටනකොට, පීතියෙන් පිනා යනකොට මේකත් යයි කියන අදහසින් බලන්න පුළුවන්. අන්න ඒ විදිහට කාලෙත් එක්ක වෙන පරිවර්තනයකට අපි ඉඩ දීලා තියෙනවා. නැවත නැවත ඒ විවෘත භාවය තියාගෙන යනවා. එතකොට ඒක කරනකොට කරනකොට තේරෙනවා මේක මේ විදිහට අන්ත දෙකේ හුවමාරුව තමයි දිගට දිගට තියෙන්නේ. දැන් හැබැයි මගේ හිත එකෙන් එච්චර වෙහසක් ගන්නේ නැහැ. මේකට ගියාට මොකද, අනිත් පැත්තට ගියාට මොකද, වෙහසක් ගන්නේ නැහැ. ඒ වෙනුවට මගේ හිත යම්කිසි විවේක ස්වභාවයක් වැඩි වැඩියෙන් ආශ්‍රය කරනවා. අර විදිහට අර වෙහෙස සහ පීඩාව නැවත නැවත මට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන වෙනසක් දකින්න පුළුවන්. ඒ සඳහා තව තව කාලෙත් එක්ක තමයි ඉතින් පරිවර්තනය තියෙන්නේ. කාලෙත් එක්ක පරිවර්තනය ඉදිරි දීලා ওই පුහුණුව නැවත නැවත කරන එක තමයි අවශ්‍ය වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, මම මේ තව කෙටි ප්‍රකාශයක් කරනවා. දැන් මීට මාස 3කට 4කට විතර කලින් මට තේරුණා මේ කාර්ය බහුල වැඩි කියලා. ඉතින් ප්‍රශ්නත් වැඩි, රැකියාව සම්බන්ධව ආවා. ඒකට මම හිතුව දැන් ඉතින් මගේ සතිය නැති වෙලා යයි, මට මේ සතිය පරයන්කයක් හෝ සක්මනක් කරන්න බැරි වෙනවා. මේ ස්කින සමහර ඊමේල් දැක්කම හරියට කේන්ති වෙනවා. ඒ සමහර ඊමේල් මගේ ඇස්ටිමේටින් සමහර ඒවා අසාධාරණ විදියට එන ඊමේල් ප්‍රකාශසයි ඊමේල්. ඊට පස්සේ ඉතින් මම හිතුව දැන් සතිය දැන් නැති වෙයි, මේක දැන් නැති වෙන තැන බලා ගන්නවා මේ නැතිච්ච වෙලාවට කියලා හිතලා මං හතරලම දැන් සතිය සතිමත් වීම. එතකොට ඉතින් මං හිතුවේ නෑ මගේ ඒ කියන්නේ අවධානය නැවත කයට එයි, එහෙම වෙයි කියලා මං හිතුවේ නෑ. ඒත් ටික සතිය දෙයක් එහෙම ගිහිල්ලා මට තේරුණා මේ මම තාමත් ඇවිදිනකොට මේ වම් විලුම පොළවේ වදිනවා කියන එක මට පේනවා. මේ වම් විලුම තමයි මගේ නිකන් මාරයට විරුද්ධව තියෙන අසිතත වගේ තියෙන ආයුධය. මේ පොලේ වදිනකින් තමයි මං සාමාන්‍ය ඔක්කොම දැනගන්නේ. හරි මේ ඔක්කොම මේ ඔප්පො සතිය කියන ඔපරේටින් සිස්ටම් එක හොඳට තාම රන් වෙනවා කියලා දන්නේ වම් විලුඹෙන් තමයි. ඉතින් එහෙම ප්‍රශ්න කොච්චර තියලා ඇවිදිද්දී වම් විලුඹෙන් කයට එන තල්ලුව වැඩියෙන් දැනෙනවා. දැන් මට තේරෙනවා මගේ කකුල් දෙකෙන් ඇවිදින්න ඕන තල්ලුව වැඩියෙන් එදෙන්නේ වම් විලුඹ වම් පාදයෙන්. දකුණු පාදයේ කරන්නේ නිකන් ගයිඩ් කරන එක විතරයි. ඉතින් වම් විලුඹ පොලේ වදිනකොට ඒ දැනෙන එකින් දැනගන්න මම මට ලොකු විශ්වාසයක් එනවා. හරි සත්‍ය කයට පිහිටිය මේ තවුන් එක තියෙනවා. ඊට පස්සේ තව මොකක් හරි හිතවිල්ලක් හිතර එනකොට තේරෙනවා නම් ගොඩක් වෙලාවට මේ පිට පුටුවේ අර පිටිපස්සේ ඇන්දට හේතු වෙනකොට දැනෙන සංවේදනය තමයි මට වැඩියෙන් දැනෙන්නේ වාඩිල ඉන්න වෙලාවට. එතෙන් දැනගන්නවා හරි තාම මේ සිහියක් තියෙනවා, දැන් මේ ප්‍රශ්නේ තියෙනවා, නමුත් සතියක් තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට අර ඒ සතිය නැති කියලා මං නැති වෙන තැන පොයින්ට් එක බලාගෙන හිටියා. ඒත් නැති වුණ නැහැ. ඒකම ඇවිල්ලා ආයේ ඒක මම අතරගත්තා. ඉතින් දැන් මම දැන් කරන්නේ මම සතියට ලොකු උත්සාහයක් ව්‍යායාමයක් දරන්නේ නැහැ මේ දවස්වල. ඒක ඉබේම වෙනම ගන්න වෙනවා. ඒක ඉබේම තියෙනවා. ඉතින් ඒක දිහා මම බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඒ වගේ නිරීක්ෂණයක් තමයි දැන් කරන්නේ සවන්නස. ඔබ වහන්සේගේ පිළිතුරට බොහොම පිං කරවසන.
ඔය ඉතින් ඒක අර අපි හිතන්නේ ඔක්කොම ඉවරයි, ආයි ඉවරයි, මගේ ජීවිතෙත් ඉවරයි කියලා. එහෙම ඉවර වෙන්නේ නැහැ මේ වැඩේ. මේක මේ දවසෙන් ඉවර වෙන, මේ පැය දෙකෙන් ඉවර වෙන 2020 මැච් එකක් නෙමෙයි. ඒ වෙනුවට මේක මේ දිග ගමනක් තියෙනවා. ටිකෙන් ටික දවසින් දවස පරිවර්තනයක් වෙනවා. එකපාරට අහම අපි හිතන ඔක්කොම ඉවරයි කියලා. නෑ එහෙම නෑ. අර කතාවට කියන්නේ මොකද්ද, නිකන් එක හීනෙන් එලි වෙන්නේ නෑනේ කියලා කියන්නේ. ඉතින් කෙනෙක් කියනවා අයියෝ එකම ඊනියයි දැක්කේ මුළු රෑම ගෙවුණා. එහෙම එකක් නෑ. ඒ වෙනුවට අන්න නැවත නැවත හීන පේනවා. දාස් ගණන් හීන පේනවා. නමුත් අපි දන්නේ නැහැ අපි හිතන එක හීනෙම එළි වුණා කියලා. ඉතින් එන්නේ ඒ විදිහේ විවෘත බැල්මකින් බලන්න. කරදරයක් ආපු වෙලාවටත් හිතන්න මේක මේ හැමදාම තියෙන එකක් නෙමෙයි. මුකුත් කරගන්න බෑ. ජීවිතේ සම්පූර්ණ අවුල් වුණා කියන වෙලාවටත් පොඩ්ඩක් කල්පනා කරන්න. තව ටික දවසක් කියන්න දෙමු. පොඩ්ඩක් කියන්න දෙමු කියලා අර තදියම ඕනේ නැහැ. මේ වෙනකොට පොඩ්ඩක් ඉන්නවා. දැන් ඉස්සර මොකක් හරි වැඩක් ඔලුවට දාගත්තාම අම්මෝ කල් ඉවර වෙනකන් ඒකේ විවේකයක් නැහැ. දැන්ටත් ඒ කුලප්පු තියෙනවා. නමුත් කොහොම හරි දැන් ඉතින් ඔය වැඩක් සමහර වෙලාවට නිකන් වාද වෙවි තියෙනවා. ඉතින් ඔහෙ ඉන්නවා. ඊට පස්සේ ඔන්න තව පියවරක් ඉදිරියට කොහොම හරි යනවා. ඒ තව ටිකක් වාද වෙවි එතන ඉන්නවා. ආපහු තව පියවරක් දෙකක් යනවා. ඔහොම ගමනක් තමයි තියෙන්නේ. ඒ ගමන අපිට අර දිග කාලයක් තිස්සේ මේක මේ යම් කිසි විදියක දැනගෙන ටිකෙන් ටික අවශ්‍ය වෙලාවට අවධානය දීගෙන යන්න පුළුවන් නම් ඒක තමයි මේ ගමන. ඒ ගමන හරිම ස්වභාවිකයි. එතකොට ශක්තිය වැයවීම හරි අඩුයි. එහෙම නැත්නම් අපි දැම්ම කෙරෙන්න ඕනේ, අදම කෙරෙන්න ඕනේ කියලා තද කරපු ගමන් අන්න මොකද වෙන්නේ? වැඩෙත් හරියට වෙන්නේ නැහැ. ඊළඟට අධික ශක්තියකුත් වැය කරන්න වෙනවා. ඒ වෙනුවට පොඩ්ඩක් ඔහේ ඉන්න දෙනවා. ඉන්න දුන්නාම ඔන්න ඊට පස්සේ තව ටිකක් කෙරෙනවා. ඊට පස්සේ ආපහු තව ටිකක් කාලයක් ඉන්න දෙනවා. එතකොට තව ටිකක් කෙරෙනවා. ඔහොම ඔහොම අන්න ලෝකයක් වුණත් වෙනස් කරන්න පුළුවන්. ටිකෙන් ටික පියවරෙන් පියවර අන්න පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට වේගෙන් යන්න ගියපු කෙනෙක් අන්න ආස්කූර වගේ ගිහිල්ලාපත් වෙලා ඉවර වෙද්දී අන්න ස්ථාවරව ටිකෙන් ටික පියවරෙන් පියවර යන කෙනෙක් අන්න අමුතු විදිහේ ගමනක් යදෙනවා. දැන් ස්වභාව ධර්මයේ ඔය පාඩම අපිට කියලා දෙනවා. අපි ඇස්සරලා බලන්නේ නැහැනේ. නැත්නම් මේ ධර්මයේ හැමතුලේම වටපිටාවේ තියෙනවා. දැන් ගහක පැලයක් හිටෙව්වොත් ඒ පැලේ දවසින් දවස කොච්චර තැටමුවත් වර්ධනය වෙන්නේ නැහැ නේ එහෙම. ඒ වෙනුවට හිටෝලා වතුර ටික දාලා අවශ්‍ය කටයුතු කළා. වෙලා ඉන්න තියෙන්න ඕනේ. තදි අංකාරය බලනවා, පැලේ ගලෝලා බලනවා, පව් හිටෝලා බලනවා, වෙන තැනක හිටෝලා බලනවා. අර අන්දරේ පොල් හිටේ පොල් බලාගත්තා වගේ තමයි, පොල් පැල බලාගත්තා වගේ තමයි. ඒ වෙනුවට පොඩ්ඩක් හැදෙන්න දීලා සමුගේ අවධානය වෙන දෙයකට යොමු කළා. ටික දවසක් ගියාම යන් මෙන්න යකෝ වතු දෙකක්ම ඇවිල්ලා. අඩියක් විතර ඉස්සිලා. ඊට පස්සේ තව ටික දවසක් ඉඳලා බලමු මෙන්න මලුත් පිපිලා. ඔන්න ඒ විදිහේ ගමනක් තියෙන. එහෙම නැතුව අර පැලේටම අවධානය දීලා මේකම හදන්න ඕනේ කියලා ගත්තොත් හරි අමාරුයි. මේක නිසා ওই ප්‍රොජෙක්ට්ස් තියෙන්න ඕනේ, නිකන් 10ක් 15ක් පෙන්ඩින් ප්‍රොජෙක්ට්ස් තියෙන්න ඕනේ. ඒතර ඒකක මොනවා හරි ටිකක් කරනවා. ආපහු ඒ ඉන්නවා. ඉතින් අපිට මෙත් හදිස්සියක් නැහැනේ. අපි නැහැනේ අපේ ටයිම්ලයින් ඩෙඩ්ලයින් නැහැනේ. ඒ වෙනුවට අන්න ටික ටික පියවරෙන් පියවර යන්න පුළුවන්. ඒ වගේ මහා විනාශයක් වුණා ඔක්කොම ඉවරයි ආයි වැඩක් නැහැ කියලා එනවා සමහර වෙලාවට. ඒලාට පොඩ ඉඳල බලන්න පුළුවන්. තවෙලා කියෙන මීට පස කතා කරන්න මේක තමයි අන්තිම ඉල්ලල්ලක මීට පසේ වන්න ආයි මාත මට ලියන්නත් එව ම ලිවට උත්තර ලියන්නන්න ඇ කියලෙනවා. ඒකට පොඩ ඉන්න ඉඳල බැල්හම හාලයවන තව මේකට නැද රිප්ලයි එකක් නැද්ද මුකු කියන්න නැද මේකට කියලා හලවන. තවත් මුකුත් නොකර ඉන්දයාම ආපෝ හලන ඉතින් එහෙම කිව්වාට ඉතින් ඊමල් ලියන්න පාකුවට ඉතින් එහෙම මේන අපා කියන්නේ කියල් ඔන්න ආපව අර රවමම මුල ඉඳල යන. ඔය ඔය ගමන තමයි තියෙන්නේ. තර හදිස්සියෙන් දැන් දැන් තීරණය කරනවා කියලා ගත්තොත් ලේපිට කපනවා කියලා කිව්වොත් සංසාරයක් ගෙතෙනවා. එහෙම නැත්නම් ඔහේ ඉන්න දීලා ගියාම අර ස්වභාව ධර්ම ගමන තියෙන්නේ. ඒ ගමනම ගමන ශක්තිය වැය කරන ස්වභාවය අඩුයි. ඒ වෙනුවට බොහොම ස්වභාවික ගමනක්. දැන් කියනවා වතුර නවත්තන්න බෑ කවදාවත්. කෙනෙක් කියනවා දැනනේ බැම්ම බැඳහම ඩෑම් එකක් බැඳහම වතුර නවතිනවනේ. ඩෑම් එකක් බැඳහම වතුර නවතිනවද? නෑ, වතුර හැම වෙලෙම ගමන් කරනවා. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පිරිලා 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 ඉස්සිලා ඉස්සිලා ඇවිල්ලා අන්න ඩෑම් එකිනුත් උඩින් පනිනවා. මොන බාධකේ හම්බුණත් ටික 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 පිරිලා 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 අන්න ඒකටත් උඩින් පනිනවා. ඕක තමයි වතුරේ ගමන. අන්න ඒ වගේ ගමනක් තමයි මේ ස්වභාව ධර්ම තියෙන්නේ. ඒක බාරගත්ත කෙනෙක් අන්න බොහොම විවේකී ගමනක් යනවා. නැති කැට්ටියේ ඉතින් වලිගේ හපාගෙන දඟලනවා. ඉතින් ඔය ඔප්ෂන්ස් දෙකම තියෙනවා අපිටත්. බලන්න පුළුවන් මං කෝකද වැඩි වැඩියෙන් තෝරන්නේ කියලා. හොඳයි, ඊළඟට අපි මේ කියමු මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්, කතා බහ නොකරන කෙනෙක් ඉන්නවා නම්, පුරුදු කරලා තාම කියා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම්, ආදුනික කෙනෙක් ළඟදී සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම්, ඒ වගේ කෙනෙක්ට අපිට තව සුළු මොහොතක් ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට අපි වැඩි වැඩියෙන් අනුග්‍රහයක් කරන්න කැමති. මේ එහෙම කෙනෙක් ඉන්නා නම් ඉදිරිපත් වෙලා අවස්ථාව ගන්න කියලා කියමු. නැත්තම් ඉතින් අපි ඉවර කරමු.
අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම අය නම් ඉන්නවා, අවස්ථාව ගන්න නැති එක තමයි ප්‍රශ්නේ.
ප්‍රශ්නේ ඒක තමයි. ඉතින්
මොනවාරට ඉතින් කතා කරවමු නේ ස්වාමීන් වහන්සේ. ප්‍රයෝජනේ ගන්න එපයි ස්වාමීන් වහන්සේගේ වටිනා කාලය අපේ දෙන යදෝනේ.
කතා කරවන්න ගියාමත් අවුලක් වෙනවා නේ. ඒක නෙවෙයි.
ඒතන අදී පවා පොඩා හරි පොඩ්ඩක් කියලා බලන්නක. මම දැන් කිව්ව දැන් සත්‍ය දෙක තුනක් තිස්සේ තාම කතා කරන්නේ අවා චුට්ටක් කියලා බලන්න.
රාජික අඟුවට කට්ටිය ආනේ. රාජික හරි රෞද්‍රයිනේ. මිනිස්සු එහෙම කතා කරාම මේ මිනිස්සුන්ගේ හිතරි
දෙනවා. අනේ ඉතින් බලන්න මෙච්චර මේ ඇල්වත්වත් නිවල බොන අපිට ස්වාමීන් වහන්සේ කියන කතා. නන අදී පොයාට තමයි හොඳයි කියන්නේ ස්වාමීන් වහන්සේ නිතර. මේකට ඔයා කියත බලන්න අපි හරි රෞද්‍රයිද අපි කට පියා ගන්න ඔයා කියන්නකෝ.
එහෙම ඇතින බෑ ස්වාමීන් වහන්සේ.
තේනවනේ මෙච්චර අහිංසක නදීප්ට බයින බැනිල්ල.
මම මේ ඊයේ දෙයක් ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් කාලය ඇරින්ද නොකිය ඉන්නත් හදලා ඔන්න දැන් කියන්නේ ඒ මැච් එක තිබුණා ස්වාමීන් වහන්සේ. මම මේ සතිය මම සම්බන්ධ කරගත්ත විදිහ මට ඇත්තටම කියන්න ඕනාව තිබුණේ. දැන් විකට් එකට ඇවිදිනකොට මම සක්මනේ යන්නේ. ඉතින් සමහර අය දෙන්න පුළුවන් මේව මේව කරන්න පුළුවන් විකට් ගන්න කියලා. දැන් පුළුවන් ඉස්සර බෑ. සක්මනේ මම ඇවිදගෙන යනවා. මම ඕපන් කරන්න ස්වාමීන් වහන්ස හිටියා බෝල කෙනෙක්. මං කියන්නේ මේ සීසන් එකේ හම්බෙච්ච ෆාස්ට් වේගින්ම බෝල් කරන ඒ එක්කෙනා. දැන් අරුන් අනිත් ටීම් එකේ අය කියනවා මෙයා ෆාස්ට් කොහෙට වදී දන්නේ නැහැ කියලා. කියලා ඉතින් ඒ කොහොම හරි ඕවර් එකක් විතර බේරිලා හිටිය. ඊළඟ ඕවරේ වැදුන එකක් මේ ටෝ එකට. එතකොටම තුනා වැදුන නේද කියලා වාසි මට තේරෙනවා. දැන් කුම්බල තියෙන බැලුමකට මිය පොත්තෙන් හිමීට නැවතුලට ගිහිලා ආපහු එන්නේ ඒ වගේ වේදනාව ඇතුලට ගියා. එළියට ආවා. ඒක ගියා. උමාරි හැම ගහගෙනකට ඊට පස්සේ දැන් මම කම්ෆර්ටබල්. මම දන්නවා දැන් මගේ හිතට පොඩි බයක් ආවා. බයක් කියන්නේ අර චකිතය ආවා. ඒක මම ඉතින් දැනගෙන ඊට පස්සේ ගොඩක් කම්ෆර්ටබල්. දැන් හතර දෙකක් ගැහුවා එක ඕරේම බෝල් දෙකට පිට පිට. මම දැකලා දැන් අර ෆාස්ට්ස් කියපු බෝල දැන් ටිකක් ඔන්න සරෙන්ඩර් වෙලා වගේ. ඔහොම ගියා. දිගට යනකොට මගේ අනිත් පැත්තේ හිටපු කෙනා අවුට් වුණා, රන් අවුට් වුණා. මගේ වැරද්ද. මට තේරුණා දැන් එතනදී ඔන්න මාව ආපහු අන්සෙටල් වගේ වුණා. ඇතුලේ දැන් පේනවා මට මේ මේක උණයි කියලා. කොහොම හරි ඊට පස්සේ ඕවර දෙකක් විතර දැන් ඕක යනවා. මගේ හිතේම අරක තියෙනවා. දැන් මම සෙල්ලම් කරාට ඇතුලේ තියෙන අරක, ඒ කියන්නේ දැන් හොඳ ඇපල් ගෙඩියක ඇතුල දැන් හුණු වෙලා වගේ මට තේරෙනවා. කොහොම හරි දැන් අර මං හොඳට ගහට බෝලම පළවෙනි බෝල් දැම්ම. ඒකටත් මං හයියෙන් ගහන්න හැදුවා. වැදුනනේ බාගෙට වැදුනා වගේ. ඊළඟ බෝලේ ඇදලා කියන්නේ එළිය යන බෝලේ අර නිකන් ඉල්ලගෙන කෑ වගේ ගහන්න ගිය එක බැට් එකේ වැදිලා අර ඉන්සයිඩ් එච්චුන එනවා කියන විකට් එක වැදිලා ඉතින් අවුට් උනා. ඉතින් මට අර මන් දැක්කේ අර මුලින් නිකන් ආන්සෙටල් වගේ තිබුණා ආයි සෙටල් වුණා ආපහු අරක අනිත් පැත්තේ හිටපු යාළුව අවුට් වෙච්ච හින්දා යාළුව කෙනෙක් මෙහි මෙහි ජාතිකයේ සුදු ජාතිකයෙක් කෙනෙක් අවුට් වෙන නිසා මාව පොඩ්ඩක් එතනදී අර සර්ව වගේ වුණා. ඒක ඉතින් අර එහෙම්ම තියද්දි මන් සෙල්ලම් කරන්න ගියා. නමුත් මට අර තිබිච්චේ කම්පිටන්ස් එකම ගන්න බැරිලා ඉතින් අවුට් වුණා. අර සතියේ වෙනස් වීම හරි මේ මට දුකක් හෝ කේන්තියක් නෑ. නමුත් ඒ දැකීම හරි මේ ආශාවයක් වගේ ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට බෑනේ මේ ලේසි බෝලයක් දාලා දෙන්නේ නෑනේ. මුන් එන්නේ මේ අමාරුම බෝලෙමනේ දාන්නේ. ඉස්සර ක්‍රිකට් ගානකොට කියනවා මන්නේ මචං ලේසි බෝලයක් දාපන් ලකුණක් දුවා ගන්න. නැත්තම් බින්දුවෙන්ම අවුට් වෙනවනේ. ඉතින් ඕක තමයි වැඩේ. නැත්තම් කවුරු හරි කණුවක් තියනවා. ඉතින් අර භාගයක් දුවලා අපව හැරලා යනකොට වැඩේ වෙලා ඉවරයි. දැන් ඉතින් ඒ දවස්වල අපි ඉතින් ওই නිකන් වතු පිටි වල ක්‍රිකට් ගහන කාලේ. ඉතින් ඒවා ඉතින් අවුලක් නෑනේ. බෝල කන්න නැතුව මොකක් හරි කරලා වරෙන් කියලා තමයි යන්නේ. නදීප්ලාගේ ප්‍රොෆෙෂනල් ප්ලේ කරන්න යන්නේ නැති හින්දා අපිට ගැටලුවක් නැහැ. නමුත් ඔය ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපේ අන්න හිතෙන් අපිව බය කරොත්, හිතෙන් අපි යකෙක් හදාගත්තොත් ඒ යකා ඇත්ත වෙලා එනවා. ඒ යකා ගැළපිලා එනවා. දැන් අර කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ ඒ දේශනාවක සඳහන් කරනවා මොකද්ද කෙනෙක් යකෙක් දකිනවා හොල්මනක් දකිනවා හොල්මනක් දුවලා දැකලා බය වෙනවා බය වෙලා දුවනවා දුවන්නේ මොකද්ද දුවන්නේ හොල්මනත් අරගෙන මොකද අන්න හොල්මන තියෙන්නේ තවන්ගේම හිත ඇතුලේ නිසා බුදුරජාණන් වහන්සේත් කියනවා මං ඉස්සර බුදු වෙන්න කලින් කාලේ අර විදියට රජමාලිගාවෙන් එළියට බැහැලා මේ විදියට කැලේ කල් ගෙවනකොට මහා රාත්‍රියේ මේ විදියට බියජනක සද්දයක් ඇහෙනවා. ඒතර මගේ හිතට බයක් ඇති වෙනවා. මොකද්ද දන්නේ නැහැ මේ අමනුෂ්‍යෙක් අත දන්නේ නැහැ කියලා. නමුත් මම මොකද කරන්නේ? මේ බය තියාගෙනම දුවන වෙනුවට මම ගිහිල්ලා විමසනවා. ආ එතකොට මේ මොනරෙක් අත්තක් බිම දාලා නැත්තම් මේ සතෙක් පොළව හරනවා. ඒ විදියට මම දකිනවා. අන්න එතකොට මගේ හිතේ අර තියුණ බය නැති වෙලා යනවා. දිවුවනම් එහෙම මොකද වෙන්නේ? අන්න යකාවත් අරන් තමයි දුවන්නේ. ඒ විදිහ දෙයක්. එතකොට අපි ඔය පටපිටාවේ තියෙන දේවල් ලොකු කරගත්තාම අන්න මොකද වෙන්නේ? ඒකෙන් යකෙක් මැවිලා එනවා. නමුත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. අර ඒ අවස්ථාවට මුහුණ දෙන කන්ෆිඩන්ස් එක තමයි තියෙන්නේ. දැන් අර පහුගිය දවසක දරුවෙක් කතා කරනවා. අන්න මේ හොඳට කතා කරනවා. එතකොට ඒ මහත්තයා කියනවා මේ සොයිනස මේ ගොත ගහන දරුවෙක් මේ දරුවට වෙන්දට මෙහෙම කතා කරන්න බෑ. දැන් මාත් එක්ක යාළු හින්දා තමයි මේ කතා කරන්නේ කියලා කියනවා. ඊට පස්සේ ඔන්න බයිනෝ ඕගොල්ලෝ මාර කට්ටියනේ ඕගොල්ලෝ මෙහෙම කරලා හරිනවද කියලා කියනවා. අන්න මූ ඒ වෙලෙම ගොත ගහනවා. අනේ නෑ 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 සර් එහෙම නෙමෙයිනේ සර් කියනවා. මොකද මේ වෙන්නේ? අන්න හිත තුලින් තමයි මේක ගැළපිලා ඉන්නේ. ඒකයි කියන්නේ අන්න මේ මනෝබුබ්බංගම ධම්මා මේ මනස තමයි ප්‍රමුඛ වෙන්නේ. අපි බයක් ගත්තොත් අන්න බය ලෝකයක් හැදිලා එනවා. අපි නෑ මේ ගවුලක් නෑ කියලා ගත්තොත් අවුලක් නෑ කියලා ලෝකයක් හැදිරෙනවා. ඉතින් ඕකේ දක්ෂයා අන්න තමුන් මොනවා වුණත් ඒ කන්ෆිඩන්ස් එක බිම තියන්නේ නෑ. අනේ ඒ කන්ෆිඩන්ස් එක තියාගෙන කටයුතු කරනවා. එතකොට එයාට නිකන් අර ලෝකෙම වටපිටාව ගැළපිලා එනවා. මුළු ලෝකෙම මෙයාට මේ සාර්ථකත්වය සඳහා කුමන්ත්‍රණ කරනවා වගේ. මොකද හේතුව එයා බලන්නේ අර ප්‍රසන්න චිත්තෙන්. බලන්නේ අර ශක්තිමත් හිතෙන්. ඒ බැල්ම අපිට දිනු කරගන්න පුළුවන් නම් මොන බෝලේ දාපන් ඔබ දාන එකක් මං ගහනවා කියලා ඉන්න පුළුවන් නම් අන්න හරි. නැත්නම් අපි බීතිකාවක් ගත්තොත් අන්න බය ගැළපිලා එනවා. දැන් ස්ටේජ් ෆ්‍රයිට් කියලා කියන්නේ සභාවයකට ගියාම මේ ඇති දෙයක් නැහැ. නමුත් අන්න අපේ හිතෙන් බයක් හදලා දෙනවා. සමහරු කියනවා මරණ බිය ගාවට දෙවණියට තියෙන්නේ. තව කෙනෙක් කියනවා මැරණ එක ලාභයි කියලා කියනවා. එච්චරට බයක් හදලා දෙනවා. මොකක් මතද? මේ වටපිටාව මත මිනිස්සු ටිකක් ඉස්සරහා මම ස්ටේජ් එකකට නැගලා ඉන්නවා කියන හැඟීම මත තරණ හිත තමයි ප්‍රමුඛ වෙන්නේ. විභාග পেපර් එකකට ගියාම ටොයිලට් යන්න ඕන වෙලා බඩ රිදෙන්න පටන් අරන් ඔන්න බය වෙලා දාඩිය දානවා. ඉතින් විභාගෙ ලියන්න වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අම්මා හිත තුලින් හදලා දෙන දේවල්. ඒතර ඒවා නැවත නැවත දකින්න දකින්න කෙනෙක් අන්න අර විදිහේ විවෘත මනසකින් දේවල් වලට මුහුණ දෙන්න ශක්තියක් ලැබෙනවා. ඒ විදිහට උත්සාහ කරන්න කියලා කියමු. එන අපි අවසන් කරමු නේද? වෙලාවත් හරි.
ඉවසන්න සර්. කලක් හරි. වැඩසටහන සමාප්ත කිරීමට මං රාජිකාට බාර දෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම ස්තුතියි නදීප්. මං හිතුවා නදීප්ට කතා කරන්න කොහොම කතා කරවල කොහොමද මේ ආධුනික කෙනෙක් කතා කරවයි කියලා මං කට අරගෙන බලාගෙන හිටියා. මම දැන් අස්තිවට කතා කරපුවා.
ඒ කියන්නේ මාර ආධුනික එක්ක කතා කරේ අන්තිමට.
මං හැමදේසම ආධුනිකනේ සංචාරස්.
ඉතින් අපි ඒ උනාට මතක් කරනවා ආයෙමත් ආධුනිකයන්ට මේක අපි විශේෂයෙන්ම පවත්වන වැඩසටහනක් ආධුනික පිරිසට ඒක නිසා ඒ අවස්ථාව ගන්න. ඒත් මෙතන මේ අපි අතර මේ ගමන යනකොට ආධුනික ප්‍රවීණ කියලා වෙනසක් නැහැ. උනාට මෑතකදී පටන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න මේක අවස්ථාවක් කරගන්න කියලා ආයෙත් හොරෙන් මතක් කර සිටිනවා. අපේ වෙලාවත් සෑහෙන්න ගෙවිලා තියෙන නිසා මම අද දවසේ පුණ්‍යානුමෝදනාව කරලා ගෞරවනීය ස්වාමින් වහන්සේලාව වන්දනා කරලා අපි වැඩසටහන අවසන් කරමු කියලා ඒ කටයුතු සඳහා බන්දුල මාමට ආරාධනා කරනවා. මේ සමා වෙන්න ඕනේ මගේ සතිය හොඳ ගමන මට කාවවත් අපොයින්ට් කරන්න බැරි වුණා කලින් බන්දුල මාමලාට කියපු පරක්කුවට හා කියලා බාරගත්ත බොහොම පිං බන්දුල මාමා. අපි එහෙනම් මේ වැඩේට යමු.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමම දහම් දේශනාවක් වටිනා සාකච්ඡාවකින් අප සියල්ලන්ටම විශේෂ උපදේශ මාලාවක් ලබා දුන්නා. ඒ අප සියල්ල ලබාගත් පිනත් ඔබ වහන්සේලා ධර්ම දේශනාමය කුසලයනුත් වහන්සේලා දෙනමට නිදුක් නිරෝගී සුව පිණිසත් ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සනවන සීලම ස්වාමීන් වහන්සේලාගේ නිරෝගී සුවයත් වහන්සේලා ප්‍රාර්ථනා කරන යම් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කිරීමකට හේතු වාසනා වේවා. ඒ වගේම අප සියල්ලන්ටම මේ සති ගමන දියුණු කර ගැනීමට ශක්තිය බලය ලැබේවා. මේ ක්‍රියාවට සාදු කියා සමාදන් වන යම් පෙනෙන නොපෙනෙන පිරිසක් ඇත්නම් ඒ අයට පින් අනුමෝදන් කිරීමට ගාථා කියමු. දෙවියන්ට පින් දීමට එත්තාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්.